හොඳයි සාදු. දෙදහස් දහාට වසරේ තුන්වෙනි මාසේ පළවෙනිදා භාවනා වැඩසටහන. අපි භාවනා වැඩසටහන කිව්වට දේශනාවනේ තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන් නේද? භාවනා වැඩසටහන කිව්වට දේශනාවනේ තියෙන්නේ කියලා පුළුවන්. දේශනාවනේ තියෙන්නේ කියන්න පුළුවන්. ඒ දේශනාව තුල තියෙන්නේ භාවනාව. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කෙරෙද්දිම තමයි පින්නතුනි භාවනාව සිද්ධ වුනේ. තේරුණානි? දේශනාව සිද්ධ වෙද්දිම තමයි භාවනාව සිද්ධ වුනේ. දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසයන්, මේ නාගයන් සියලු ගෝත්‍රවලට අයිති සියලුම දෙනා නිවන් දැක්කේ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී. ඒ සංයෝජන දුරු වෙන තරමට එයාට මාර්ගඵලය එයා සලකුණු කරනවා. පුළුවන් සලකුණු කරන්න එයාට. ඒ කියන්නේ සංයෝජන මුල්ම තුන සිඳුනහම අපි කියනවා සෝවාන් මාර්ගඵලය කියලා. ඊට පස්සේ අනිත් ඒවා සිඳන සිඳන තරමට මාර්ගයේ ඵලය මාර්ගයේ ඵලය මාර්ගයේ ඵලය හැටියට ඉස්සරහට ඒවා සිඳි සිඳි යනවා. ඉතින් මේ දේශනාවම භාවනාවක් කරගන්න පින්නතුනි ඔබට අවකාශය තිබෙනවා. මහා ගල් ගෙඩියක් අරගෙන මේක තල්ලු කරන්න හදනවා. සමහර අය මට පේන්නේ ඒ වගේ. ලොකු ගල් කන්දක් තල්ලු කරන්න හදනවා. තල්ලු කරන්න පුළුවන් ලැබෙයිද? අපි හිතුව මේ ඈතින් පේන අර ගල් කඳු වගේ එකක් කියලා. කවුරු හරි කෙනෙක් ගිහිල්ලා මේ කන්ද තල්ලු කරන්න තමයි හාමුදුරුවෝ කියන්නේ කියලා මහන්සි වෙනවා මේ කන්ද තල්ලු කරන්න. පුළුවන් වේද? තල්ලු කරන්න බෑ. ඊට පස්සේ මොකද කරන්න ඕන මේ ගල් කන්ද තල්ලු කරන්න නම්? මේක කෑලි කෑලි වලට කඩන්න. දැන් ලොකු කන්දක් නේ තල්ලු කරන්න බැරි. ඔය හිර වෙන්නෙත් ඔය සමහර අය ভাইබ්‍රේෂන් අරව මේව ඇති වෙන්නෙත් හිර වෙන්නෙත් ඒක. අර ලොකු ගල් කන්ද තල්ලු කරන්න හදනවා. තල්ලු කරන්න බෑ. ඊට පස්සේ මෙයා තේරුම් ගන්න මේ ගල් ගෙඩිය ලොකුයි ලොකු වැඩි හින්දා මට පෙරලන්න බෑ. දැන් මම මේක කෑලි කෑලි වලට කඩනවා කියලා තීරණය කරනවා. කෑලි කෑලි වලට කඩලා තමයි දැන් ඔන්න මේක පෙරලන්න හදන්න. එතකොට පුළුවන්ද බැරිද? පුළුවන්නේ. කුඩා කෑලි කෑලි වලට කඩමින් දැන් මෙයාට මේක ඉවත් කරන්න පුළුවන්. ආන්න ඒ වගේ අපිට මේ තියෙන ප්‍රශ්න කියන ගොඩකින් තෙරපෙන මේ මනුස්සයාට ඔක්කොම ප්‍රශ්න ටික එක මොහොතකින් අනිත් පැත්තට පෙරලන්න නෑ. මේ ප්‍රශ්න පෝලිම් කරලා ගන්න ඕන එකින් එක එකින් එක එකින් එක ගන්න ඕන. මනුස්සයා කියලා කියන්නේ මානසික ප්‍රශ්න ජාලාවකින් පෙළෙන කෙනෙක්. ඌනතාවයකින් පෙළෙන කෙනෙක්. පොඩි නෙමෙයි කෝටියක් ප්‍රශ්න කියලා කියන්නේ කීමට මිනිස්සු. කෝටියක් ප්‍රශ්න කියන්නේ. එහෙනම් එක එක අරගෙන ඔබ සිඳගෙන 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 යන්න දක්ෂ වෙන්න ඕන. අර මහා ගල් කන්දක් එකවර පෙල්ලන්න බෑ නේද කියලා කල්පනා කරලා. පිරිසක් ධර්මය ගැන හොඳට දන්නවා. මට අනේ පරිවර්තනය වුන්නේ නැහැ, මං තාම අවබෝධයටපත් වුන්නේ නැහැ කී කියා ඉතින් ඉන්න ඔහොම නෙමෙයි. ඉතින් ඊට වඩා ඉතින් කැපවීම කරන්න වෙනවා කියන එක තමයි එතනින් පැහැදිලි කරන්නේ. අවබෝධය පැන නැගිලා නැත්තම් මොකක් හරි අඩුවක් ඇති. විභාගෙ ලියනවා පළවෙනි පාර ලියනවා නේ ලකුණක් අඩුයි, දෙවෙනි පාර ලියනවා ඊළඟට ලකුණු දෙකක් අඩුයි, මොනවා හරි කියමින්. ආ ඉතින් මොකක් හරි අඩුවක් ඇති විභාගයේ අසමත් වෙන්න. එතකොට එයා කල්පනා කළා මේ අඩුව මොකද්ද කියලා ගුරුවරුගෙන් අහලා බලනවා. මම මේ විභාගෙ ලියන විදිය වැරද්දක් තියෙනවද? කරුණෝල වැරද්දක් තියෙනවද? කරුණ යොදන විදිය වැරද්දක් තියෙනවද? අකුරෝල වැරද්දක් තියෙනවද? ආදි වශයෙන් මේව බලද්දී ඔන්න ගුරුවරයා කියලා දෙනවා මේ වැරදි තියෙනවා ඔබ ළඟ කියලා. ඉතින් ධර්මයට අනුව බලමින් තමන්ගේ වැරදි හොයන්න. ඒකයි වැදගත් වෙන්නේ. කඩේ කොච්චර තිබුණත් බඩු භාණ්ඩාදී අපි කඩේ තියෙන දේවල් ගේන්නේ මෙහෙ ගෙදර. ගෙදරට ගේන්නේ ගෙදරට අවශ්‍ය දේවල්. ආන්න ඒ වාගේ ඔබ තේරුම් ගන්න ඕන ඔබේ අවශ්‍යතාවය සහ ඔබේ ප්‍රශ්නය, ඔබේ අඩුපාඩුව. අන්නේ අඩුපාඩුව තමයි ධර්මයෙන් ඔබේ ආධ්‍යාත්මයට කැඳවන්න ඕන. මොකද්ද තියෙන්නේ? තරහ යනව වැඩිද? බය වෙනවද? තණ්හාව ආශාව වැඩිද? ඉරිසියාව වැඩිද? ගුණමකුකමද වැඩි? සම්ප්‍රප්පලාප කතා කරන එකද වැඩි? මිච්ඡා ආජීවේද තියෙන්නේ? ඒව හදාගන්න ඕන. ඒක මහත්මයෙක් ඇවිල්ලා එයාට නිින්දයක් නැහැ කියලා එයා බෙහෙත් පෙති අරගෙන නිදා ගන්නවා වෙන ආගමක කෙනෙක්. ඉතින් මගෙන් ඇහුවා හාමුදුරුවනේ මට නිින්දයක් නැහැ, මම පෙතිත් ගන්නවා ඒත් නිින්දයක් නැහැ කිව්වා. මං කිව්වා රස්නේහේ මේ ඉතින් පාලනය කරගන්න. අනේ නෑ මං හොඳට මේ රස්නේ පාලනය කරගෙන ඉන්නේ ඒසී එකෙන්, ඒ වුණාට නිින්දයක් නැහැ කිව්වා. මං කිව්වා ඔබතුමා ව්‍යාපාරිකයෙක් නිසා මේ බොරු එහෙම කියනවා ඇතිනේ. බොරු එහෙම කියනවා ඇති කිව්වහම මිනිස්සු හාමුදුරන් නිසා කිව්වා හාමුදුරනේ උදේ නැගිට වෙලාවෙ ඉඳලා නින්දට යනකම්ම කියන්නේ බොරුම තමයි. ආයිතේ හාමුදුරන්ට කියන්න ඕනේ නැණි කියලා මිනිහා මටත් බොරු කියන්නේ අවසානේ. මගේ මැෂින් එකක් අයි කරමින් ඉන්නේ, ඒසී මැෂින් එක මටත් බොරු කරන්නේ ඔච්චර කියනවනේ අවසානේ. ඉතින් මේ කිව්වා බොරු තමයි කරන්න සායනද, අපි මේ පිට රටවල් වල වීසි ගන්න මැෂින් කැලේ ටික ගේනවා, ගෙනල්ලා මෙහෙ පේන්ට් කරලා හැඩ කරලා අලුත් ඒවා ගහන්න අපි මේවා විකුරන්නේ. ඈ දවසේ ආදායම ලක්ෂ 4යි 5යි. කොහොමද වැඩ? ඔළුව තියෙන්න ඕන නේද? ඉතින් මිනිස්සු කියන ඔන්න ඔහොම තමයි අපි මහා බිල්ඩින් වලට මේවා සවි කරගෙන යන්නේ. එක බිල්ඩින් එකක් ගත්තා මුළු බිල්ඩින් එකේම හයි කරන්නේ අපි. එතකොට මේ පරණේවා අපි හයි කරන්නේ මේ විදියයි කියලා. මං කිව්වා ඉතින් ඔය බොරුව කරද්දී කවදාවත් ඔයාට නිින්ද යන එකක් නැහැ ඉතින් කියලා. මොකද ඔබේ හිත දන්නවනේ බොරු කරන්න කියලා. ආන්න දැක්ක නේද? දැන් ඒක. දැන් එයාට ඉතින් දැන් ධර්මයට හිත යොමු කරන්න පුළුවන්ද අර බොරුවෙන් මානසික විචිප්තතාවයේ තියෙද්දී? බෑ නේද? මානසික සංවරයක් අවශ්‍යයි. අද සාක්ෂි සංවරය අවශ්‍යයි. එහෙමනම් ලෝකේ අර ලොකු වැරදි වැඩ කරපු මිනිස්සු මේ නිවන් දැක්කේ කොහොමද? ඒ නිවන් දැක්කට ඒ මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය තුළ මොකක් හරි නිවැරදිතාවයක් තිබුණා. හොඳකමක් තිබුණා. ඒ නිසා තමයි මේ මිනිස්සු නිවන් දැක්කේ. ඒ නිසා මේ මානසික නිර්වෘතතාවය ටික හදන්න ඕන. එක එක අඩුපාඩුකම් තියෙනවා නම් එක එක අඩුපාඩුකම් තෝර නිවැරදි කරගන්නට මහන්සි වෙන්න ඕන. සමහර අය කැමති නෑ තමන්ගේ අඩුපාඩුකම් ටික තමයි තමන් අරගෙන තියෙන්නේ තමා හැටියට. උදාහරණයක් වශයෙන් කියමු තරහ යන එක කියලා. ඒක තමයි තමන් අරගෙන තියෙන්නේ මම හැටියට නේද? මම හැටියට ගන්නවා ඒක. එතකොට ගත්තහම ලෝභ හිතෙන එක අපි හිතමුකෝ. ඒක තමයි මම. ඒ ලෝභකම කියන එක ටිකට ඉතින් පවතින ඉතින් ලෝභසිත තීද්දි විමුක්ති සිතක දර්ශනයක් මෙතෙන්ට එකදු පහදු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ ඒ ලෝභ මූල ධර්ම ඒ දේවල් වල තියෙන නිසා. ඊට පස්සේ මේ ධර්මය දකින කාලයේදී අපිට මේ වැලේ වැල් තිබුණේ නෑ. වැලේ වැල් නෑ කියලා කියන්නේ. වැලේ වැල් නෑ කිව්වද කියන්නේ එල්ලෙන්න වැලක් ගන්නවත් සතපාත් තිබෙන්නේ. ඒම කාලේ ධර්මයේ දකින්නේ. මොකද එතකොට අපිට තිබුණේ නෑ ඔය ධන තන්නා බල තන්නා අර මේ හැබැයි බහුතක දේවල් අර මේ ඕනෝට වැඩිය ආඩ්‍ය වෙලා හිටියනා. සමහර වෙලාවට අර අත්ති සුඛය මේ ඇති කියලා මේ ඒ වයින් මේ බලය නිලය තානාන්තරය මේව ගැන හිත හිතා මේ මාන්නෙන් ඉපිලෙන්න ඉඩ තිබ්බා. වැලේ වැල් නැති නිසා හරි ලේසි වුණා. තිබුණේ මේ ආත්ම සෙනෙහයෙන් ආධ්‍යාත්මික තුල පැවතුණු වීරිය අධික බවෙන් එක්තරා චරිත ලක්ෂණ වලින් නිදහස් වීම විතරයි තිබුණේ අඩුවක්. දැන් ඔය පින්නතුන්ට එහෙම නෙමෙයි. ඔය පින්නතුන්ට තියෙන ධර්මල්ල කෙරෙහි බැඳුණු බැඳීම. ඒක ලේ යට මස් නහරත් එක්ක බැඳිච්ච බැඳීමක්. ස්වාමීනි ඇටද ඇට මිදුලුද? විනිවිද ගිහිල්ලා තමයි මේ දරු සෙනෙහස තියෙන්නේ කියලා සුදවුන් මහරජතුමාණන් කිව්වා බුදුරජාණන් වහන්සේට. රාහුල කුමාරයා පැවිදි වෙච්ච දවස අද දවසනේ. අද වැනි දවසක පොඩි අය මහානගරනකොට ඊට පස්සේ අම්මා තාත්තගෙන් අහලා වැඩිහිටියගෙන් අහලා මහාන කරන්න නැත්තම් එහෙම කරන්න එපා මේක හරි ප්‍රශ්නයක් කියලා. අන්න දැන් දරුවන් කෙරෙහි තියෙන අර ඇලීම. සමහර දරුවෝ ඉන්න අම්මලාට ඉන්න දරුවෝ වැඩි සලකන්නේ නැහැ, ගණන් ගන්නේ නැහැ අම්මලා තාත්තලා. ඒගොල්ලන්ගේ වැඩ කරගෙන ඉන්න අයින් වෙච්ච අය ඉන්න සමහර වෙලාවට ඒගොල්ලෝගෙන් හිත ගලවගෙන තියෙන අම්මලා තාත්තලා ඉන්නවා. ඒව ගලව ගන්න තියෙනවා. ඊළඟට මොනවද පොඩි පොඩියට ඉතින් තියෙන හට්ටි වලන් මුට්ටි ටික සහ විස්රාම බටුක සහ පොඩි පර්චස් 10ක ඉඩම කඩමේ ඉල්ලලා ඉන්නවද නැද්ද කියලාත් ඉතින් බලා ගන්න ඕනේ. හිත ඇලෙන්නේ මහ පුදුම විදියට. දවසක් අම්ම කෙනෙක්ගෙන් මං ඇහුවාම අම්මා ජීවිතේ වැඩියෙන්ම ආස කරන දේ මොකද්ද කියලා. ඒ අම්මලාට ගොඩාක් රබර් ඉඩම් පොල් ඉඩම් තියෙනවා. ඉතින් මං හිතුවා රබර් ඉඩමක්වත් කියයි කියලා. රබර් ඉඩමට නෙමෙයි. මං හාමුදුරුවනේ වැඩියෙන්ම ආස කරන දේ මොකද්ද කිව්වා මංගල සාරිය කිව්වා. මේ දනදී 50 ගණන් වල විතර තමයි විවාහ වෙලා තියෙන්නේ. හරි ඒ කාලේ විතර විවාහ වෙච්ච මේ මංගල සාරිය තාම තියෙනවා. ඒ කාලේ හැදෙන්න තාම වටින එක ඇදලා මේගොල්ලෝ වෙන්නේ කරන්තර. මම මේක සතියේකට සැරයක්වත් අරගෙන මෙහෙම පිරිමැදලා අයි කවඩ එකේ තියනවා කිව්වා. බලන්න හැමදාම මනසට අරක වාත්තු කරගෙන මං කිව්වා අම්මා වාම ඕක තියාගන්න එපා. ඉක්මනින් මෝක මේ කපල ජනෙල් රෙදි හරි මහන්න පුළුවන් කමක් තියෙන නම් ওই ළමා නිවාසයකට වැඩිහිටි නිවාසයකට වැණීහිකට ගිහිල්ලා දෙන්න. ඔබ තියාගන්න එපා ඔක අතාරින්න. අර ඒක හාමුදුරු කෙනෙක් සිවුරකට ආස වෙලා ඉඳලා ඒ සිවුරේම මැක්කෙක් වෙලා ඉපදිලා දිනන. ඔය අම්මත් ඕක ඇතුළේ කාවෙක්වත් වෙලා ඉපදෙයි. දැම්ම දෙන්න කිව්වා. ඊට පස්සේ ওই කතාවත් ඔහොම කියලා මං අනිත් අයට කිව්වා ඕගොල්ලෝ වැඩියෙන්ම ආස කරන තියෙන දේවල් තියෙනවා නම් කාට හරි දෙන්න ඕවා කියලා. ඊට පස්සේ ආවා මේ අම්ම කෙනෙක් මේ කොළඹ ප්‍රදේශයේම දේශනා කරද්දී ඒ තැනට ඇවිල්ලා මට කාසියක් දුන්නා. මම ආවා මේක මොකටද මට කියලා. මේ ඔබ වහන්සේට මේක පූජ කරන්න ගෙනාවේ කිව්වා සමරු කාසියක්. මම ආවා ඇයි කියලා. මං වැඩියෙන් මාස දෙයි මේක තමයි කිව්වා. ඒ වනේ ටිකක් කිව්වනම් ලක්ෂ පහක් හයක් නේද දීලා මම වැඩියෙන් මාස දෙයි මේක කියලා දුන්නා. ගොඩනේ තියෙන මොනව හරි කරගන්න තිබ්බා. ඒ කාසියක් ගෙනල්ලා දුන්නා වැඩියෙන් ආස දෙවි කියලා. අන්න ඒ වගේ. ඒක කියන්න බෑ. තම තමන් ආස කරන දේ මහ පුදුමයි. මුදල්මය වටිනාකමින්ම නෙමෙයි මේ ආසාව හැදෙන්නේ. හිමම නෙමෙයි. මේක හැදෙන්නේ කියලා හොඳට තේරුම් කරගන්න ඕන. මේ කෙලෙස් කියන්නේ මහ පුදුම අමුතු දෙයක් ඒක. මේ බන්ධනේ වීම සිදු වෙන්නේ එක එක විදියට. ස්වාමියා භාර්යාවට බැඳලා තියෙන අමුතු එක එක විදියට. භාර්යා ස්වාමියාට බැඳෙන්නේ එක එක විදියට. දරුවන්ට එක එක ආකාරයට බැඳෙන්නේ. දැන් දරුවන්ට තියෙන බැඳීම හොඳයි කියලා කියනවා. ඉතින් අර බැඳීම තියෙන කෙනා කෙරෙහිම උන මලාට පස්සේ යාළඟටම ආයි එනවා. ඒ නිසා ඔය තරුණ අය මතක තියාගන්න ඔය ආච්චි අම්මලගේ වැඩි බැඳීම් තියාගන්න එපා. ඒ මලවම ආවොත් ඒ මොකාට කියන්නේ? දැම්මම කියන්න ඕන අනේ ආච්චි අම්මේ අපි ඔයාට වැඩි බැඳීමක් නැහැ. දැන් ඔයා වයසයිනේ. ඔයාගේ හිත හදාගෙන ඔයා නිවන් දකින්න අපි කෙරෙහි බැඳීමක් හදාගන්න එපා කියලා. නෑ එහෙම සිද්ධි තියෙනවා. ඒ බැඳිච්ච දරුවගේ ඇඟට වැහෙනවා ඇවිල්ලා. නේද? එහෙම සිද්ධි අපි අහලා තියෙනවා. ඒ නිසා ආච්චි අම්මලා මතක තියාගන්න මුණුපුරොන්ට මිනිපිරියන්ට ඕනොන්ට වඩා ඇලෙන්න යන්න එපා. ඒ දරුවන්ට පාඩු ඉන්න දෙන්න නැත්නම් මැරිලා ඇවිල්ලා වහපු ගමන් අර දරුවගේ ජීවිතේ කලකන් වෙනවා. මේ වයස කාච්චි අම්මලාට කිව්වේ. ඒ නිසා ඇලෙන්නේ එපා නිකන්. ඒක හොඳක් නෙමෙයි. අපි හිතනවා මේ අපි හිතෙන් ඇලුනහම එයාට කරන ලොකු දේ. දැන් මේ ආදරේ ලව් එක කියන්නේ හරි ශෝද්දයක් කියලා නේ හිතන් ඉන්නේ. ලව් එක කියන්නේ මහා වදයක්, හෙනයක්, ඇනයක්. කරන්න එපා. ලව් කරන්න එපා, යුතුයකම් කරන්න. දැන් මට වුණත් එච්චරයි. මට ලව් කරන්න නැතුව යුතුයකම් කරන්න. හාමුදුරන්ට අවශ්‍ය දෙයක් අරන් දෙන්න, ගෙනල්ලා දෙන්න, හාමුදුරු වුණා කර දෙ මොකද්ද කියලා අන්න. ඒ වගේ උදව් කරන්න, යුතුයකම් කරන්න, ලව් කරන්න එපා. ඉතින් මාත් එහෙමයි. මං කාටවත් ලව් කරන්න මට කරන්න පුළුවන් යුතුයකමක් තියෙනවනේ කරන. ඕක හරි මානසික රෝගයක්. දැන් ලව් එක කියන එක මොකද්ද අත්‍යන්තයයි මේ මොකද්ද කියලා ඔය එක එක මේ සින්දු අනම් මනම් කිව්වට තේමතෝ ජහයිති සෝකෝ. ඒ සෝකේ මේ ආරම්භය, සෝකේ මූල ධාතුව. ඒ බැඳෙන්නේ තමන්ම හදාගත්ත මානසික ලෝකයකට බැඳෙන්නේ. ඒ මානසික ලෝකේ නැති වෙච්ච ගමන්ම ආයෙක අයින් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ මානසික ලෝකේ නැති වෙලා නැති වෙච්ච ගමන්ම අයින් වෙනවා. මේක විකාරයක්. අපි ඒවා එකින් එක එකින් එක විස්තර කරන්න උවමනාවක් නැහැ. අපි ඒක දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ මානසික ස්වરૂපය එච්චර ශ්‍රේෂ්ඨ දේවල් නෙමෙයි. යුතුයකම් සහ වගකීම්. මේ ආර්ය ධර්මය අවබෝධ කරගත්තට පස්සේ එයා බිරිඳට යුතුයකම් හොඳින් ඉෂ්ට කරනවා. දරුවන් හොඳට යුතුයකම් ඉෂ්ට කරනවා. අර මල පෙරේතෙක් වගේ ඇලෙන ගතිය නෑ. සමහර කට්ටිය ඉන්න යුතුයකම් මුකුත් ඉෂ්ට කරන්නේ මල පෙරේතය වගේ හිතෙන් ඇලිලා ඉන්නවා. අපි ඉතින් හරි ආදරේනේ කියලා කියනවා. කන්නේ නේද? වැඩක් නෑ. ඒ නිසා බුදු කෙනෙක් වුණත් එහෙමයි. මේ මේ නිකන් හිතෙන් ඇලිලා ප්‍රේම කරමින් මෛත්‍රී කරමින් එහෙම ඉන්නේ නෑ. බුදුහාමුදුරන්ගේ මෛත්‍රිය අර Hindu මෛත්‍රිය වගේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියන එක නෙමෙයි. චේතෝ විමුක්තික මෛත්‍රිය. එහෙමනේ. චේතෝ විමුක්තික මෛත්‍රිය. දැන් ওই කට්ටිය කියන විදිහට සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා ඔබ වැඩේ කෙරෙනවා නම් එක්ක තමනුත් එක්ක නිරෝගී වෙලා සම්පූර්ණ වෙලා, එහෙමත් නැත්නම් ලෝකෙ ලෙඩු නැහැ. මේ දුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා ඉවරයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම දෙයක් කරන්න බෑ. ඒක ප්‍රායෝගික සිද්ධාන්තයක් තියෙන්නේ. චේතෝ විමුක්තික මෛත්‍රිය වඩන්නයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය සහ හඳුන්වා දීම තියෙන්නේ. එනිසා සිතෙන් මනෝමය වශයෙන් මානසික සංඛාර ඇති කරගෙන පීඩා විඳින වැඩපිළිවෙළවල් හදාගන්න එපා කියන කොන්න මතක් කරා. තමන් කැමතිම දේවල් තියෙනවා නම් වහාම ඒවා පරිත්‍යාග කරන්න. කාට කාට හරි ටිකක් වටින එකක් මොනවා හරි දුන්නොත් මට ගෙනල්ලා දෙන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම ඒක අරගන්න ඒක එක්ක ආයි මම තව කාට හරි දෙනවා. මේ කො පැත්තකින් තියලා තියෙනවා. කියන්න බෑ පරණ කබඩ් හට්ටි මුට්ටි පින්තාලියෙම අරන් එන්නත් ඉඩ තියෙනවා. කියන්න බෑ මම මේ පින්තාලියට තමයි ආසම හම්දුරනේ මං කිව්වනේ මං අරන් ආවා කියලා. ඔය එහෙම තියෙනවා. තැටි ඒවා මෙහෙම තියෙනවා. අර සේරි වාණිජ ජාතකේ පොඩි දෙයක් නේ තැටියකට තලියකට ආස කරයි තලිය පස්සෙන් වෛර බැඳගෙන දේවදත්ත ආවා. ඉතින් ඒ තලියට ආසත්ත භාවයෙන් සමහරලාට ඊළඟ ආත්ම මේ ඒ තලියම උපදින්නත් ඇති. මොකද අර තලියම මතක් කර කර අනේ මට ඒ තලිය නැති වුණානේ අයියෝ මගේ දේ නැති වුණානේ කිය කී කල්පනා කර කර. ලේසි නෑ තණ්හාව ජීවිතේ දුකක්. තණ්හාය ජායති සෝක විදර්ශනා කරන්න ඕන. ඕන දෙයක් විදර්ශනා කරලා බලන්න තමා පැත්තෙන් බලන්න අජත්තාවා. ඊට පස්සේ මානසික වශයෙන් එක හැදෙන හැටි ඔබට පේනවා. ඊට පස්සේ ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. බහිද්දාවා බාහිරේ තියෙන දේ කැලි වලට කඩලා සතර මහා ධාතු වලට කඩලා බලන්න. ඊට පස්සේ මේකේ ඕන දෙයක් ඉතුරු නැතුව අවසන් වෙනවා කියලා කාට පේනවා. හඳුන් කුරු දුමකින් වගේ හැදුණු පෘථුවිය මහානෙනි මේක කපුරු පෙත්තක් පිච්චුවා වගේ බලන්න. මේ බුදුරජාණන් වහන්සේනේ කාලෙම මේ අනුශාසනා කරපු හැටි. කවුරුවත් හිතනවද මේ මහා පෘථුවිය කපුරු පෙත්තක් පිච්චුවා වගේ මේ පොළව නැති වෙනවා කියලා හිතනවද? හිතෙන්නේ නැහැ. නමුත් ඔය අවකාශයේ තියෙන බ්ලැක් හෝල් කියලා එකක් තියෙනවා. ඕක අහුවෙච්ච ගමන්ම මේ අපේ ගැලැක්සි එකම තප්පර ගානක් ඇතුළත ඇදිලා සුණු විසුණු වෙලා යනවා. ඒ තරම් භයානක එකක් තියෙනවා විශ්වයේ සැරිසරමින් තියෙනවා. ඒක මේ ගැලැක්සි ග්‍රහලෝක ගිල ගන්නවා. මේ ඉරක් වුණත් ඉරක් හඳක් වුණත් ඒක ගිල ගන්නවා. ගිල අරගත්තට පස්සේ දුමක් විතරයි යන්නේ. ඒක මහ පුදුම දෙයක්. ඒ තරම් වේගයක් ඒ තරම් ශක්ති ධාරාවක් ඒකේ තියෙන විශාල බලවේගයක් ලෝකෙ. ඉතින් ඒක මේ කවදක හරි මේ මහා පෘථුවියත් මේවත් අහුවෙනවා. එතකොට මොනවද මේ අපි ළඟ තියෙන්නේ? මානසික ලෝක සමුදායක්. ඔබේ මනස යමක පිහිටලා ඇලිලා ඉන්නවා නම් තියෙන්නේ මානසික ලෝක සමුදායක් තියෙන්නේ. මේ නිවන් දැකීම සඳහා අපි මතක් කරන්නේ 100%කට වැඩි ප්‍රතිශතයක් අතහැරීම ඔබ ළඟ තියාගන්න කියලා. කියන්නේ 55%-60%ක්වත් දෙන්න කියන එක. එහෙම කෙනාට පුළුවන්කම තියෙනවා ලෝභයක් ආවහම ඒක ගොඩින් බේරගන්න. ද්වේෂයක් ආවහම ඒක ගොඩින් බේරගන්න පුළුවන්. මොකද එයාගේ ළඟ අතහැරීමේ ගුණය තියෙනවා නිසා 55%-60%. හොඳයි 100%, 60%, 70%, 80%, 90%ක් යා ළඟ අල්ලා ගැනීමේ වේගය තියෙනවා නම් මොකද වෙන්නේ? තමන් තරහක් වෛරයක් ආවම මෙයා මොකද කරන්නේ? අතාරින්නේ නැහැ. එලවෙලව පලිගන්නවා. නයි වගේ, පොළොංගු වගේ. එහෙමනම් ඔබේ අතහැරීමේ ප්‍රතිශතය කීයද? අතහැරීමේ ප්‍රතිශතය කීයද ජීවිතේ? ටිකක් කියන්න බලන්න කොහොමද කියන්නේ? අතහැරීමේ ප්‍රතිශතය කීයද? 80%ක් විතර දෙනවා. අතහැරීමේ ප්‍රතිශතය කීයද? ඈ 60-69%ක් විතර. 70%ක් විතර. 9 වගේ ගන්න දැන් මේ. කීයද අතහැරීමේ ප්‍රතිශතය? කට දෙන දේ කියන්න ඕන. 70%ක් වගේ. කීයද අතහැරීමේ ප්‍රතිශතය? 50%ක් විතර. 65%ක් විතර. 75%ක් විතර. හැත්තෑක් විතර හැටක් විතර හැටක් විතර ඇත ඇතහැරීමේ ප්‍රතිශතය කීයද? 75ක්. ඔය අම්මා 90ක් විතර 70ක් විතර 70යි 60යි 60යි හැමෝම කියන්න බලන්න 60යි 70යි 50යි 55යි එහෙම තියෙනවා. බලනකොට සෑහෙන අතහැරීමක් තියෙනවා නේද? සෑහෙන දුරට තියෙනවා. එහෙමනම් මදි වගේ. දැන් ප්‍රතිශතයේ 90%ක් 100%ක්ම එන්න ඕන වගේ. 100%ක් අතහැරීම එන්න ඕන වගේ මේකට. මොකද හේතුව 60ක් 70ක් තියෙන. ඉතින් අවබෝධ වෙන්නේ නෑනේ. එයා 90 100ක් වෙන්න ඕන. 100%ක් අතහැරෙන්න බැරි පුළුවන් කෙනෙක් ඉන්නවා. අම්මේ බලන්න අර වයත කාච්චි අම්මා විතරයි ඉන්නේ. පව් අප්පා. බලන්නකෝ නේද? ආච්චි අම්මකෝ 100ක් තාමද අද? 100ත් එක්ක එන්නේ. ආ ඉන්නෝ ඉන්නෝ ඉන්නෝ. මේ ඉතින් 100%ක් මත හැරලා ඉන්නේ. ආයි කිසි දෙයක් බය නැහැ. ඒක තමයි වැදගත්. මොදර පරීක්ෂා කරලා බලන්න ඕනේ හිත ඇතුලේ. ළමයි නම් කියන්නේ ඔයිට වඩා වෙනස් කතාවක්. ඒකනේ ඔය අතහැරීම ආකාර දෙකක් තියෙන එකක් මම විසින් අතහැරීම. ඒක තමයි ගොඩාක් දෙනෙක් දන්නේ. කොහොමද අතහරින්නේ? මම විසින් අතහරිනවා. ඇයි අතහරින්නේ? සාධක ඉදිරිපත් කළා අතහැරීමක් තියෙන. හේතු දක්වා අතහරින අතහැරීමක් තියෙනවා. අපි ඕනම කෙනෙක්ගෙන් අහනවනේ මේක අතහැරියේ ඇයි පුතා ඒක වීසි කරේ ඇයි මේක අතහැරියේ කියලා. එතකොට ඒකළු හේතු කියනවා. මේක මට ලස්සන නෑ. මේක මට මං කැමති නෑ. නේද? නේද? ඒ වගේ හේතු හේතු දක්වලා තියෙන දක්වන්න පුළුවන්කම තියෙනවා. හේතු දක්වා අතහැරීම තියෙන්නේ මමත්වේ. ඔය පොඩ හෙමින් එක තේරුම් ගමුකෝ අපි. හේතු දක්වා අතහැරීම තියෙන්නේ මමත්වේ. මමත්වයෙන් යුක්තව තමයි එහෙනම් හේතු දක්වලා අතහරින්නේ. ලෝකෙ බොහෝ දෙනෙක් අතහැරීම් කරන්නේ හේතු දක්වා. ඇයි අතහැරියේ? නරක් වෙච්ච නිසා, කුණු වෙච්ච නිසා, එපා වෙච්ච නිසා, මට හරියන්නේ නැති නිසා, මට ගැළපෙන්නේ නැති නිසා, නේද? මං කියන දේ ඇහුවේ නැති නිසා, මට විරුද්ධ වුණ නිසා, ඔය වගේ නොයේකුත් දේවල් කියමින් තමයි අතහරින්නේ. එතකොට මමත්වයේ අතහැරීමක් හැම විටම හේතු දක්වා අතහරිනු. බලන්න ඔබ ළඟ තියෙන්නේ ඒ අතහැරීමද කියලා. හොඳයි. ඒ අතහැරීමෙන් ආව කියමුකෝ. ඔක්කොම අතහැරිය කියමුකෝ. ඒ විදියට හේතු දක්වලා. ගේ දොර, ඉඩ කඩම්, වස්තු සම්පත්, නුවා දරුවා, ස්වාමි භාර්යා, ධනය ඔක්කොම අතහැරිය. ওই විදියට හේතු දක්වලා. ඊට පස්සේ ඉතුරු වෙනවා කවුද අතහරින්නේ? මම ඉතුරු වෙනවා. දැන් කොහොමද මම අත්හරින්නේ? කොහොමද මම අත්හරින්න මොනවද තියෙන හේතු? අන්න හොඳ මාතෘකාව. හැමදේටම හේතු තිබ්බනේ. හොඳයි. මම අත්හරින්න තියෙන හේතු කියන්න බලන්න. කොහොමත් මේ ට්‍රයි කරන්නේ මේ මම අත්හරින්නනේ. ඔන්න මම අත්හරින්න තියෙන හේතු. නෝන අත්හරින්න හේතු ඇහුවොත් ඔන්න කියන්නේ නෝ අපේ නෝනගේ කට වැඩි හම්බු ඒකයි ඇත්ත. මාත්‍යගේ අත්හරින්න හේතු කියයි. අනේ මිනිස්සය බොනවා ඒ නිසා කැමති නැහැ කියලා අත්හරිනවා වෙන්න පුළුවන්. රට රටවල් වල එහෙම ඉන්න අම්මලා කියන කතාව තමයි ආම්දෝනේ. මම ටිකට් එකක් ගහන් ආවේ අපාය හරියන්න කියලා ආවේ. මොකද හේතුව අර යකායම දාම බීලාව මට පෙන්නන්න බැහැ. ඒ නිසා මේට ආව දහසකුත් අපක් මේ මිනිස්සු මරන්නේ නෑනේ ඒ ඇති. මේ වැඩ කරගෙන ඉන්නෝ ඒ අපායේ නිදහස් වීම සන්තෝෂයක් කියලා. ඉතින් මමත්තේ අත්හැරින්න හේතු කියන්න බලන්න. මොකද හේතුව? සංසාරේ දුකයි කියලා තේරෙනවා. මහත්ය ගැහුව නිසා. මං අහන්නේ මෙහෙමයි. අපි ලෝක දේවල් අත්හැරියනේ. වඩා දේවල් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, කැඩෙනවා, බිඳෙනවා, ජරාවට පත් වෙනවා කිය කී අපි අත්හැරියනේ. ඒ ලෝකේ දේවල් ඔක්කොම අත්හැරියේ. හා මේ මමත්වයේ අත්හැරෙන්න. එතකොට මමත්වයේ කියලා කියන්නේ මේ ලෝකේ තියෙන වස්තු බීජයකට නෙමෙයි. මමත්වයේ කියලා මොකක් හරි තියෙනවද? හට්ටියක් මුට්ටියක් වගේ එකක්. නෑනේ. එහෙම එකක් නෙමෙයි මමත්වයේ කියන්නේ. යංගිසි ක්‍රියාදාමික පද්ධතියක් ඒක මොකෙන් හැදිලා තියෙනවද කියලා කියන්න පුළුවන්ද කාට හරි? කියන්න බෑ. තේරුණා නේද? එතකොට මේ මමත්වයේ අත්හරින්න හේතු මොනවද? තාම ආවේ නැහැ එතන නේ අලුතෙන් ආවේ. දාන්න ඒක බෑ. ඔව් ඒක බරපතල වැඩි. මොකද්ද කියන්නේ? සියලුම දුකට මුල මමත්වයයි කියන නිසා මමත්වය අත්හරින්න ඕන වෙලා තියෙනවා. ඒ ඕනකම තියෙන්නේ මට. ද එතන මම නැද්ද? දැන් බෙල්ල මිරිකනෝ උත්තරය දුන්නේ තියෙනවා. විලිලැජ්ජ හිතෙන උත්තර දෙන්න එපා. හරියට කියන්න. දැන් එතන වරදක් සිද්ධ වෙනකොට ඒ වරද ටක් ගාලා නිවැරදි කරගන්න ඕනේ. ඒක සාඩම්බරෙන් කියන්න එපා කිසි වෙලාවක. ඒක මමත් එදෙනු තමයි කරන්නේ. ඉතින් ඒක කියන්නද අපි මෙතන ඉන්නේ? ඒක වෙනස් කරගන්න ඉන්නේ. ඒක වෙනස් කරගන්න. වෙනස් කරගන්න කියන්නේ. ඔය ඉතින් ප්‍රශ්නේ අඳුනගෙන තියෙනවනේ. වැටෙන් ගොනා පැනන කියලා දැක්කා. දැන් ඉතින් මේ වැටෙන් ගොනා පැනලා ඉන්නේ කියලා උඩ බලන් ඉන්නවද? එලවන්න ඕන. එලවන්න ගුණා වැටෙන් එහාට. බලන් ඉන්න විදියට මා වෙලවයිද දන්නේ. ප්‍රශ්නේ දකින්න, ගැටලුව දකින්න, ප්‍රතිකර්ම කරන්න ඇත්තේ. අන්නේකට තමයි කියන්නේ ගොංකම කියන්නේ. ඒ කියන්නේ ගුණාම බලන් ඉන්න. ප්‍රශ්නේ දකින්න, ඔක්කොම දකින්න ප්‍රතිකර්ම නැහැ. මොන ගැටලුව දකින්න, ගැටලුව හැදුන හැටි දකින්න, ඒක නිරෝධය දකින්න, නිරෝධ මාර්ගයේ කටයුතු කරන්න. චතුරාර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය තුල අවබෝධ කරගන්න මොකුත් නැහැ. චතුරාර්ය සත්‍ය නිවන අවබෝධ කරා ගන්න පාවිච්චි කරන්න. කට්ටි කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා. චතුරාර්ය සත්‍ය මොකක්වත් නැහැ අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය කියන්නේ ක්‍රමවේද හතරක් නිවන අවබෝධ කරගන්න තියෙන සිස්ටම් එකක්. ඒක යොදන්න ගන්න. යොදලා ප්‍රශ්න විසඳගෙන පරිවර්තනය වෙන්න.
එහෙම නැතුව හැමදාම වෙන්නේ මමත්වේ තමයි මේකට ප්‍රශ්නේ මමත්වේ නිසා තමයි මේ ඔක්කොම දැනෙන්නේ ඇත්ත වශයෙන්ම ඒ පිළිබඳව මම කමිටියක් පත් කරනවා ඒ කමිටියේ ප්‍රශ්න තිබුණොත් මම තව කමිටියක් පත් කරනවා ඒ කමිටිය තොරකම් කරොත් තව කමිටියක් ඒකට පත් කරනවා ඒ වගේ හිතුවින් නිකට අර ජීවී මේ මහත්ය වගේ නේද මේ ක්‍රියා කරලා හරියන්නේ නැහැ ඒ ප්‍රශ්න වෙලා මමත්ය අත්හරින්න මොකද්ද හේතුව ලිහිල් වෙලා යනවා මිහිල් වෙලා යනවා මමත්ය අත්හරින්න හේතුව කියන්න බලන්න ටග්ගල් කියන්න බලන්න සද්ධර්මය අවබෝධ කරගන්න බැරි මමත්වේ නිසා ඒ නිසා මමත්ය අයින් කරන්න ඕන මමත්වේ නිසා සැනසීම නෑ ඔව් ඊළඟ මහත්මා ඊළඟ කව කියන්න දව ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මමත්වේ අයින් කරන්න උවමනයි බලමු අපි හැමෝගෙම අදහස් අරගෙන එක ගොන්නකට බලමු ඇයි මමත්වේ අයින් කරන්න උවමනා වෙන්නේ අයින් කරන්න ඕන අන්න හරි ඔව් ඊළඟට තව බලමු සංසාර දුක නැති කරන්න මමත්වේ අයින් කරන්න ඕන තව මමත්වේ දුකයි මමත්වය කියන්නේ ගතකින් මේ අපේ ආධ්‍යාත්මයේ ඉන්න එක්තරා විදියක මේ වෙනම සතෙක් වගේ. එහෙම දැනුණා. මට දැනුණා ඌ මෙහෙ මෙහෙ දඟලනෝ. දැන් නෑ. ඌ නෑ දැන්. ඌ ගිහලා දැන් අවුරුදු 15ක් පන්නනේ නේ. දාර්ශයන්නේ. ආසයක් විතර එනවා. ඒ එක්තරා සතෙක් වගේ දැඟලුවා. එහෙම තේරෙනවද? ඒ සතාට ආහාර තියෙනකන් ওই සතා ඉන්නවා. ඒ සතාට තියෙන අර ආසත්ත භාවයන් නැති කළා දාන්න ඕනේ. සමහර ඒවා දීලා දොලපෙදීනේ. සමහර ඒවා දෙන්නේ නැතුව තරවටු කළා. විදර්ශනා කළා. සමහර ඒවා වීරය කරලා. ඒකට ගොඩක් ක්‍රියාමාර්ග ගන්න ඕන. අපිට පුළුවන්කම ලැබුණ එක හේතුවක් තමයි මට විවේකයේ තිබිච්ච නිසා මම ඔය ඇඳකට පුටුවකට වෙලා මනසට යන්න ඕන ඉලක්කයන් වල දිගට මනස යන්න දෙනවා. දැන් මොකක් හරි ඕනේ කියලා හිතනමුකෝ. ඒ ආසදේ දිගටම යන්න දෙනවා. යාට යන්න දීලා ඉහළටම යන්න කියනවා. ගියාම අවසාන ප්‍රතිඵලය මොකද්ද කියලා අහනවා. බලනකොට මොකද අවසාන ප්‍රතිඵලය? ශූන්‍යයි. කොච්චර අල්ලගන්න ගියත් මේක හුලඟ අල්ලන්න යනවා වගේ වැඩක්. ඕකේ අල්ලන්න බෑ. කිසි දෙයක් අල්ලන්න බෑ.
ඊට පස්සේ යාටම පෙන්වන ප්‍රතිඵලය මේකයි. මොකද කියන්නේ කියලා. ඊට පස්සේ ඉතින් එයා බලන්නේ මේ මායя බලන්නේ අපිව රවට්ටන්න. ඒකයි ඔය අර තණ්හා රති රගා කියන ඒ නලගණන් තුන්දෙනෙක් ඒ විදියට දාලා තියන්නේ. මොකද දාවේ? රවට්ටන්න ආවේ. රවට්ටන්න ආවේ. දැන් ඉතින් තණ්හා රති රගා වුණේ නැහැ. ඔය ටෙලි නාට්‍ය දෙක තුනක් තිබ්බාම ඇති. ඒ හොඳටම ඇති මේ රවට්ට ගන්න. මුළු කාලයම විනාශ වෙලා යනවා ඔය නාට්‍ය දෙක තුනට. නාට්‍ය බලන්න මේක අවබෝධ කරගෙන ඉවර වෙලා. නාට්‍ය බලන්න මේ කරණම් ගැහුවත් කවන්නේ අවබෝධ කරගත්තට පස්සේ. මොකද අර අල්ලේ තුවාලයක් නැත්තම් විසෝන තරම් දුර ගෙනියන්න පුළුවන්නේ කියලා කියන්නේ ඒකයි. මේ නොකැඩෙන නොබිදෙන සීලය සමාධිය ඇති කරගන්න. කැඩෙන සීල තියෙන්නේ සමාදන් වෙන අයටනේ, පුතජන අයට. ආර්ය ශ්‍රාවකයන්ට කෙලින්ම තියෙන්නේ නොකැඩෙන සීල්. නොකැඩෙන සීල්, නොකැඩෙන සමාධියක්, නොකැඩෙන ප්‍රඥාවක්, නොකැඩෙන දැක්මක්, නොබිදෙන දැක්මක් තමයි තියෙන්නේ. මේ බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියන්න හැදුවා ආර්ය ශ්‍රාවකයෝ අරව කරනවා, මේව කරනවා, අතන මෙහෙමයි, මේ මෙහෙමයි කියලා එක එක කේලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කිව්වා. හැබැයි මේක පරිවර්තනය වෙනකම් මහන්සි වෙන්නේ. ඊට පස්සේ එයාගේ සිතෙහි කිසිවක් ඇලෙන්නේ, බැඳෙන්නේ, බඳවන්න බැරි තත්ත්වයට යා පරිවර්තනය වෙනවා. අන්න එකට කියනවා අරයක් නැති, හරයක් නැති, අර අරටුවක් නැති, එමත් නැත්තං ඉතිරියක් නැති කියන එක. අරටුවක් නැති නෙමේ, ඉතිරියක් නැතුව අශේෂ විරාග නිරෝධ, ශේෂයක් පත් නැතුව මෙතන දෘෂ්ටි සංකල්ප සංයෝජන දුරු වෙන ආකාරය දකින්න. ඉතුරු නැතුව අවසන් වෙනවා දකින්න. බලන්න ඔතන හැමතිස්සෙම ඉතුරුවක් ඉතුරු වෙනව නේද? ගාන හදලා ඉතුරුවක් හැදෙනවා බලන්න. අතහැරලා ඉතුරුවක් හැදිලා ඇති. අතහරිනවා තමයි. අතහැරියට බලන්න ඉතුරුවක් තියෙනවද කියලා. ඉතුරු නැතුව අතහරින්න. ඉතුරු නැතුව අතහරින්න. කොටින්ම කියනවා නම් ධර්මයත් අතහරින්න. අන් සියල්ලත් අතහරින්න. ධර්මය කියලා එකක් නැහැ. ඉතින් ධර්මය කියලා වචන ටිකක් තියාගෙන හිටියොත් ඒක ධම්ම සංකාරයක්. දැන් මගේ මේ ආනන්ද හඳුරගේ ධර්මය කියලා කිව්වට ඇත්ත වශයෙන්ම ඔය CD වල පොත්වල වචනවල එහෙම ධර්මේ නෙමෙයි තියෙන්නේ. ඇත්ත වශයෙන් වචන තියෙන්නේ ඥානවන්ත කෙනෙක් හිටියොත් ඔබ තේරුම් ගන්න පුළුවන්. භාෂාව දන්නති කෙනෙක් හිටියොත් තේරෙන්නේ. එහෙමත් නැත්නම් මේ පිළිබඳව විශේෂ ධාරාවක් උනන්දු තියෙන කෙනෙක් හිටියොත් තේරෙන්න පුළුවන්, නැත්නම් තේරෙන්නේ නැහැ. ධර්මය කියල කියන වචන ටිකක් නැහැ. වචන නැතිව බණහන්න තේරෙනවද? ඇත්තටම ඔබ දහම්සොඬ රජ කෙනෙක්ද? ඇත්තටම ඔබ ධර්මය සොයාගෙන යන ඒ දහම්සොඬ රජතුමා වගේ ඒ වගේ කෙනෙක්ද? රජකම දාලා යනවා, පස්සෙන් එනවා රජතුමා නැතුව අපිට බෑ කියලා. ඈ කෙවිතෙන් ඉරක් ඇඳලා ගියනවා, මේක රාජනීතිය. මේ ඉරෙන් මෙහා පැත්තට පැන්නොත් හිස කසා දානවා. කිව්ව ගමන් අර එන කට්ටියක එක්කවත් නැගෙන්න පෙන්නේ නෑ ඉර. මොකද හිස කසා දානවා කිව්වනේ. ඊට පස්සේ දාලා ධර්මය හොයාගෙන යනවා. මොකද්ද? නිවනෙන් නිවෙන බුදුබණ පදේ මට කියන්න. නිවනෙන් නිවන බුදුබණ පදේ මට කියන්න. කවුරුත් දන්නේ නැහැ. යකෙක් හම්බුණා, යකා විතරයි දන්නේ. යකත් නිකම් බණ කියන්නේ මට කන්න ඕන ඉස්සෙල්ල, ඊට පස්සේ බණ කියන්න. කිව්වා ඒ වැඩේ හරියන්නේ නැහැ, අපෝ බණ පදේ කියලා කාපියමාව. ඔය ඒ ගොන්දේසි ෂුවර් නැහැ, මිනිහා ලංකාවෙත් දන්නේ නැහනේ. ලංකාවේ ඉඳලා අපේගෙන විශ්වාස කරන්නම බෑ. ඒ නිසා මේක හොඳ කොන්දේසියකට එන්න ඕන කිව්වා. ඇයිල කිව්වා උඩ ඉඳන් පනින්න ඕන, මම මගදි බණපදේ කියන්න. මගදි බ්‍රේක් ගහන්න බෑනේ මට ෂුවර්. ආඩක් ගාලා කටට වැටේ. එතකොට මම ඔබව කනවා. මගදි බණපදේ කියන්නම් බව දන්නවා කිව්වා. අතර පුළුවන් ද යකාගේ කටට පයින් ඉන්න බණපදේ වෙනුවෙන්? කොබල නතුස යකාගේ කටට පයින් ඉන්න hina වෙවි ඈ පයින් දෙයක් නැහැ තනලා දින්නේ. ඔය මේ ලංකාවේ සියදිවි විහානි කර ගැනීම වැඩිමකොත් දන්නවද? ආයි ලබනාත්මේ අපි එක් වෙනවයි කියන මනස් මේ මනස් ධාත නිසා ආයි උපදින්න පුළුවන් කියන මනස් ධාත නිසා ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ මැරෙන්නේ අපි මේ ආත්මෙ මැරිලා ලබනාත්මේ ආයි හම්බෙමු කියන. මට හිතෙනවා අර දෙබිඩි ළමයි එකට මුසු වෙලා එනකොට මේ මට හිතෙනවා අර එහෙම වදාගෙන හිමේ මිය ගියපු අයද කියලා. ඔව් හරි බුදු වැඩ වෙන්නේ. ඒ කියන්නේ මෙහි ප්‍රශ්නයක් නැහැ, මේක අත්හැරියත් අපි ආයි හරියට අර රටක් අත්හැරලා තව රටකට යනවා වගේ වැඩක් කියලා හිතාගෙන මැරෙනවා. ඊට පස්සේ තමයි දන්නේ උන්නවල මාර වැඩි උනේ කියලා. ආයි මේ අය චාන්ස් එකක් ගන්න කොච්චර අමාරුද කියලා තේරෙන්නේ. මේ මිනිස්සෙක් ඇච්ච චාන්ස් එක කොච්චර අමාරු වැඩක්ද කියලා තේරෙන්නේ. මේ ශ්‍රද්ධාව ඇතිවීම ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි. සද්ධර්මය කනවැගෙන එක ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි. සද්ධර්මය අවබෝධ කරගන්න ලැබීම මහා ශ්‍රේෂ්ඨයි. ඇත්ත වශයෙන්ම මේ ධර්ම අවබෝධ වෙච්චයි ගිනිල්ලා දවස දවස දන් දෙන්න ඕන. පින්කම් කරන්න ඕන, වෙන කවුරුත් ඕනේ නැහැ. එක නමකට දුන්නු සියක් නම එක ආර්ය ශ්‍රාවකයෙකුට කැම් වේලක් දීලා සංග්‍රහයක් කරන්න එක්කගෙන ගිහිල්ලා සාංගික දානයක් දුන්නා හා සමානයි. ඒකේ පින මහත්කලයි මහා සංසයයි. ආර්ය ශ්‍රාවකයෙකුට කරන වන්දනාව මිත්‍යා දෘෂ්ටික ආගම අවුරුදු 100ක් යාඥා කරනවට වඩා ශ්‍රේෂ්ඨ. මිත්‍යාව කියන්නේ ප්‍රත්‍යක්ෂයක් නෑ, අර චක්‍රවාස තමයි. චක්‍රවාස දෙයියෝ අදහන්නේ. ඒ වගේ තමයි. ඉතින් ඔය චක්‍රවාස කියන චක්‍රවාස කොහේ ඉන්නවද දන්නේ නෑ. ඇඩ්‍රස් නෑ. පච්චත්තම් වේදි දබ්බෝ නෑ. විඤ්ඤෝ හේති කියනේම නෑ. ඒ මාර්ගයක් නෑ, දර්ශනයක් නෑ, දකින්නත් බෑ. අනාගතේ දකින්නෙත් නෑ, පෙර දැකලත් නෑ. ඉතින් ඒකට කියන්නේ නිකම් මිත්‍යා දෘෂ්ටිකේ ඇදීමක් කරනවට වැඩිය එක සැරයක් වන්දනා කිරීමෙන් ඊට වඩා කෝටි ප්‍රකෝටි ගානක් පින් සිද වෙනවා. මොකද අවුරුදු 100ක් ඇදහුවත ඒ පින් ලබන්න බෑ. ඒ තරම් ඒ ආධ්‍යාත්මික ගුණයක් බලයක් තියෙනවා. නැති ගුණ නෙමෙයි තියෙන ගුණ ඒ කියලා කියන්නේ ඒක සත්‍යයක්. සත්‍යයක් ඒ ගුණ. කොහේ හරි අස්තක මුල්ලක තියෙන හෙදි කෑල්ලක් හරි වයර් එකක් හරි අදිනෝ එළියට. එළියට අදිනකොට ඒක හිර වෙලා ඇද ගන්න බෑ. දැන් මොකද කරන්නේ? අර හිර වෙච්ච වය මේවා කල්පනා කරන්නේ ඔයේ අදිනෝ අර පොඩියුම් අදිනෝ වගේ. ඒ අදිනවා. එහෙම නෙමෙයි පොඩ්ඩක් ඒ වගේ තැනක හිර වෙලා නම් කරන්න ඕන. රෙදි කෑල්ල ඉරා ගන්නෙත් නැතුව වයර් එකක් නම් ඒ වයර් එක කඩා ගන්නෙත් නැතුව හිමී සැරි බලන්න ඕන මේක කොතනද හිර වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔය ඇත්ත දැන් ඒක කරන්නකෝ. කොහෙද හිර වෙලා තියෙන්නේ? කියන්න බලන්න හිර වෙච්ච තැන් එක එක්කෙන පරීක්ෂා කරලා බලලා කියන්න කොහෙද හිර වෙලා තියෙන්නේ කියලා. සමහර අයට වස්තු සම්පත් වලට ආස නැහැ. ඒ වුණාට සමහර අය ළඟ තියෙනවා මේ වෙන වෙන කෙලෙස් දාම තියෙනවා. ඉරිසියාව තියෙනවා, කුඩු ගේලුකම් තියෙනවා, ගුණමකුකම් තියෙනවා, බොරු කියන ගති තියෙනවා, ඊට පස්සේ ලෝභ ගති තියෙනවා, ද්වේෂ ගති තියෙනවා, නොයෙකුත් නොයෙකුත් ගති තියෙනවා. ඒ ගති වල හිර වෙනවා. ද්වේෂ ගති තියෙනවා, රාග ගති තියෙනවා, මෝහ ගති තියෙනවා. ඒ ගති වල හිර වෙලා ඉන්නකොට එයා කියනවා අනේ මම ඔකටවත් ආස නැහැ, ඒ වුණාට මම නිවන් දකින්නේ නැහැ. අර බාහිර දේවල් වලට ඔය ආස නැහැ කියලා කියන්නේ අර ඇතුලේ අර හිරවීම තියෙනවා. දැන් පින්නතුන මම කියලා ඇති මට මොකද්ද තිබිච්ච හිරවීම? වීර්යය. කවුරුත් හිතනවාද වීර්යය හිර වෙනවා කියලා? ඒසි මට හොයාගන්න බෑ. මම හොයනවා මං මොකටද ආස කියලා. කිසි දෙයකට ආස නැහැ. ඔක්කොටම පයින් ගාලා විසි කරලා තියෙන්නේ. මේ අර කිව්වාගේ යකාගේ කටට හරි පනින්න පුළුවන්. කිසි දෙයකට ආස නැහැ. මොකද්ද හිරවිල්ල හොයාගන්න බෑ? හොයලා දුන්න වීර්යය. පොඩ්ඩක් බලන්න ඔය මට මේක අවබෝධ කරගන්න ඕන, අවබෝධ කරගන්න ඕන කියලා මහන්සි වෙන තරත් වීරිය හිර වෙලා තියෙනවද කියලාත් බලන්න. මම නම් ධර්ම අවබෝධය කියලා එකක් නම් හොයාගෙන ගියේ නෑ. මේක ඇතුලේ ඉන්න යකා දුක එලවන්න ඕන කියන එක තමයි හොයාගෙන ගියේ. ධර්මය කියන එකක් අවබෝධ වෙන්න ඕනේ. මේක ඇතුළේ තියෙන දුක. ඒකට ඉතින් පොඩි වීරයක් මතේ අප්‍රතිහත ධෛර්ය වීරයක් ඕන. අත් නොහරින වීරයක් ඕන. දැන් සමහර අය ළඟටම එනවා, ළඟටම ඇවිල්ලා අත්හැරලා දානවා. උදාහරණයක් ගන්න පුළුවන් මහගිරි දඹේ. ඔය පණ මදි කට්ටි යනවා. ගිහිල්ලා අච්චි අම්මලා එහෙමේ උස්සගෙන ගිහිල්ලා අතෙන් වාත්තු කරගෙන ගිහිල්ලා දැන් මහගිරි දඹේ. යන්න බෑ පුතේ, මෙතන යන්න බෑ, මම මේ ඉන්නම් ගිහිල්ලා වැදලා ඉන්න කියනවද නැද්ද කියනවා. ආන ආධ්‍යාත්මික ආත්තම්මලා ඉහළටම එනවා. ධර්මයේ දකින සීමාවෙම ඉන්නවා සමහර අය. මෙතන ගොඩාක් දෙනෙක් ඉන්නවා. මහගිරි දමේ දකින ආධ්‍යාත්මික ආත්තම්මලා කියනවා ධර්මය නම් මට පේනවා, පොත් වහන්සේත් අර පේනවා, සාදු මට යන්න බෑ. සමහර අය ඉන්නවා දෙපය නැතුව දකල් දිනවනේ දෙපය නැතුව ශ්‍රීපාද යන අය ඉන්න කකුල් දෙකම නැති අය ඉන්න සාමාන්‍ය මිනිස්සු ගහන්න බලා ගන්නගෙන බයිනෝ මේ වගේ දේවල් කරපු කට්ටිය ඒගොල්ලෝ වීරයෙන් කටයුතු කරන සමහර අම්මලත් එහෙම නෑ පුතේ මම මේ ටික කොහොම හරි නගින්න ඕන අනිත් කට්ටිය බෑ බෑ කිව්වත් නැගලා වැදලා එනවා මම මේ ශ්‍රීපාද නගින්න ගන්නව නෙමෙයි ඔබේ ආධ්‍යාත්මික ගුණයක් ඒ වගේ වෙන්න ඕන මම මේක ඉවර කරනවා මිසක් හැරෙන්නේ නෑ එඩිතර කම තියෙන්න ඕන කොයි වගේද රණ විරුවෙක් වගේ කොහොමද මරණය දෙවෙනි කොට අභියෝගය එහෙමනේ ඒගොල්ලෝ ජය ගන්න එහෙමයි මාතෘකා එහෙමයිනේ කල නොහැකි වැඩක් නැත කාර්යයක් නැත කරන ඕනම කාර්යයකට සූදානම් විශේෂකාර බලකාය ඒ වගේ ඈ ඒ වගේ ඉන්න ඕන විශේෂකාර බලකායක් මේ හැදෙන්නේ මරණය දෙවෙනි කොට අරමුණ දැන් නිකාම යුද සෙබලෙක් වුණොත් එහෙම ওই ඉබාගාත යන කෙනෙකුනේ ඉක්මනින් මැරෙනවා ඒ බිම බලන්නේ දුවගෙන යනවා බට්ටෝ පෑගෙන මැරෙනවා වට පිට බලන්නේ දුවගෙන යනවා වෙඩි ඉල්ලක් එනවා ඩොග් ගාලා දිනු මැරෙනවා දැන් අපේ බාප්ප කෙනෙක් එහෙම ඉන්න විශේෂකාර බලකායේ එහෙම ඉඳලා වයසට ගිහලා පොලිසියට ගිහලා දැන් පොඩ්ඩ විස්රාම අරන් ඉන්නවා මිනිහයි 80 ගණන් වල ඉඳලම විශේෂකාර බලකායේ පටන් ගත්ත කාලෙ ඉඳලා 80 ගණන් වල බලකායේ මලිනේ නේ වෙඩි නම් වැදිලා තියෙනවා තැන් තැන් වල කකුල් වල හරිනේ මයිනේ ඇයි මිනිහට මාර ඔළුවක් තියෙන්නේ හොඳට කල්පනා කරලා තමයි වැඩ කරන්නේ ඒ නිසා මැරෙලා නැහැ ඇත්තයි ඉතින් මැරෙන්න බෑ යුද්ධ නම් කීයක් තිබ්බද මැරෙන්නේ නැහැ එයාත් එක ගිහපු ඕන තරම් කට්ටිය මැරි යාම මැරෙන්නේ නැහැ ඒ වගේ තමයි මේ නිවන් දකින්න ඕනේ කියලා නිකමටම අර හමුදාට පුහුණුවක් නැතිව කල්පනාවක් නැතුව හේදුගෙන ගියයි කියලා මේකේ ජය ලබන්න බෑ හොඳ මොලයක් ඕන හොඳ සිහියක් ඕන කල්පනාවෙන් අඩිය තියන්න ඕන වටපිට බලන්න ඕන ක්‍රියාමාර්ග ගන්න කලින් තීරණය කරන්න ඕන නේද කියන්නේ ඉතින් ඒ කියලා නිම කරන්න බෑ ඒ කුසලතා සහ හැකියා ටික මොනතරම් වටපිටාවක් යාට තියෙන්න ඕනද කියන එක. අන්නේ සියල්ල සුරකී අභියෝගේ මහා බලයක් හැටියට වගකීමක් හැටියට ගත්ත සැහැල්ලුවෙන් අභියෝගේ නොසලකා ගැඹුරු ලෙස ඒක ආත්මීය වශයෙන් තේරුම් අරගෙන යන කෙනා තමයි ජීවිතේ බේරගෙන අභියෝගේ ජයගන්නේ. ඇදෙන ජීවිතේ බේරුම් අරගෙන අභියෝගේ ජය ගන්න ඒ වගේ කෙනෙක්. ඉතින් සමහර අය ඉන්නෝ මේ අරමුණ හරි ලේසියට අරන් තියෙනවා. ඇයි එහෙම ලේසියට ගන්න? විවිධ හේතු තියෙනවා. අඩු තක්සේරු කරන්න විවිධ හේතු තියෙනවනේ නොයෙකුත් දේවල්. ඒක තමයි ස්වභාවය. ඒ තක්සේරු හිත හැදෙන්නේ හිතේ. ගමේ තිබිච්ච විශාල මැණික් ගලක් හම්බ වෙලා කට්ටියකට මැණික්කාරයෙකුට ගෙනල්ලා වික්කා. විකේ මේ රුපියල් 34000කට වික්කා. කොච්චරද මේ කිලෝ එකක් දෙකක් වටින ලකූ මණික් ගලක්. මේක ආරංචිය කියපු ගමම ගමේ කට්ටිය සාකච්ඡා කරද්දී මේක අපි රැවටිලා මෙයාට රුපියල් 40000ට වික්කේ. අපි මේ ගල ආයි 40000 දීලා ඉල්ල ගන්න ඕන කියලා ගමම එකතු වෙලා ආව මණික්කාරයා ගෙදරට. මණික්කාරයා කල්පනා කරා මණික්කාරයා දන්නව මේක කෝටි ගණක් වටිනවා කියලා. මණික්කාරයා දැක්ක බලනකොට මුළු ගමම එනවා ගෙදරට. අනික මණික් ගල ගෙනල්ලා තේප්පුවෙන් ගෙනල්ලා තිබ්බ දොරට. දොරට ගෙනල්ලා තිබ්බ අර මං එන්නකම් හිටියේ බලාගෙන. අර 40000 දෙනව අන්න දොරට තියලා තියෙනවා අරයි යනවා. මුන් ගියාපි දැන් බෑ අපි ගණ දෙනවා කරලා ඉවරයි. අපි 40000 බෙදාගෙන නැත් ඉවරයි මේ. දැන් බෑ මුදලා ලියෙව කරන්න කිව්වා. මුන් ගියා යන්න ආයි හැරිලා. කිව්වට පස්සේ ආයි ගිහලා තේප්පුව ඉතින්. කොහොමද මොලේ? මැණික්කාරයා දෙන්නේ නිකන් හරි කිව්වනම් මැණික්කාරයා මම මේ දෙන්නේ නැහැ මම ගත්ත ගල කියලා අරුන් සටන් කරලා ගේට් කඩලා ගල් මුල් ගල ගිනිත් තියෙනවා. අර බැරි ඊළඟ මේ වෝටි ගානකට එක වික්කා. ලංකාවේ මිනිස්සුන්ගේ හැටි දැනගෙන ලංකාව විදියට හැදෙන්න ඕනේ. කොහොමද ක්‍රමේ? අර කොහෙද හැදෙන්නේ වැලියුවේ? හිතේ. දොරට තියලා තියෙනවා දැක්කහම මැණික් මුදලාලි වැලියෝක රිටර්න් වුණා. හෙටනලා ආයි ගියාන. ඉතින් ඒ නිසා මේ ආනන්ද හාමුදුරුවෝ හේ සරලව හරේ මෙහි ඉන්නව දැක්කම සමහරලාට මේ ධර්මයේ ගැන තියෙන වැලියු එක පොඩ අඩු කරනවද මන් දන්න සමහර අය. ඒව අඩු කරගන්න එපා. ධර්මයේ කියන්නේ ඒක ඔබට අදාළ දෙයක්. හාමුදුරන්ට අදාළ දෙයක් නෙමෙයි ඒක ඔබට අදාළ දෙයක්. ඔබේ ගැළවීම ඔබට අදාළයි. ඔබේ සැනසීම ඔබට අදාළයි. යමකින් ගැලවීම දුක නම් එකකින් ගැලවෙන්න එපා. යමකින් ගැලවීම සැප නම් එකකින් ගැලවෙන්න. හැබැයි හොඳට පරීක්ෂා කරලත් බලන්න වැරදි විදිහට අවබෝධ කරගන්නත් එපා. සමහර අය දුකේ ඇලිලා මේකෙන් මේ ගැලවුණොත් මට දුකයි කියලා වැරදි විදිහට ගන්නත් පුළුවන්. එහෙම ගන්න එපා. හරියට කල්පනා කරලා බලලා ගන්න. එතකොට හරියටම දුක පිණිස පවතින දේත් ඔබට දුක පිණිස පවතින්නේ නැති දේත් මොකද්ද කියලා හරියට ජීවිතේ තේරුම් ගත්තොත් වෙන තුනේ මේක ගලවන්න දෙයක්වත් නැහැ අලවන්න දෙයක්වත් නැහැ. ඇලවෙන දෙයක්වත් නැහැ ගැලවෙන දෙයක්වත් නැහැ ජීවිතේ තේරුම් ගන්නකම්. ජීවිතේ තේරුම් ගන්න නැති තාක් කල් ඇලවෙනවා ගැලවෙනවා. අන්න ඕකවත් අලව ගන්නකෝ. කොහොමද කියලා බලන්න. ජීවිතේ තේරුම් ගන්නකම් ඇලවෙනවා ගැලවෙනවා. ජීවිතේ තේරුම් ගත්තාම ඇලවෙන්නෙත් නැහැ ගැලවෙන්නෙත් නැහැ. ගලවන්න ඕනත් නැහැ අලවන්න ඕනත්. ඒ පාරේ තියෙන අනුන්ගේ ඉඩම් කී කියා යන්නේ නැහැනේ. මේක මගේ ඉඩම් නෙමෙයි මගේ ඉඩම් නෙමෙයි මගේ කාරණේ නෙමෙයි මගේ කාරණේ නෙමෙයි. අපි පාඩුවේ අපි පාඩුවේ යන එකේ මිනිස්සු දැනගන්නවා අපිට ඒක අදාළ එකක් නෙමෙයි යන්නේ යාගේ ඉඩමක් නෙමෙයි ඒකයි ආයතනින් එහෙම යන්නේ කියලා. හැබැයි උනන්දුවෙන් ඉඩම දිහා එවියේ බී බලනකොට අපි අහන ගිහලා වාහනේ ඉඩම ආගෙන වාහනේ කියලා. එහෙම නිහඬවම සන්තෝෂයෙන් ඇලීමක් නැතුව එතනින් ගමන් කරනකොට අපි තේරුම් ගන්නවා එයාගේ නෙමෙයි ඉඩම කියලා. එහෙමනම් ඔබ සන්තක කරගත්තේ නැති ඔබ අල්ලගත්තේ නැති දෙයක් අපි අඳුනගන්නේ කොහොමද? කතාවක් නැතුව රිදුමක් නැතුව වේදනාවක් නැතුව ඒ තුලින් ගලාගෙන තමන්ගේ ආධ්‍යාත්මය ගලාගෙන යද්දී ඔබ පිටින් හොයන්න බෑ. පිටින් බඩු බාන්න පරිස්සම් කරන්න. අර පිරිබැස්මයි ලෝභකමයි කියන්නේ දෙකක් කියලා කියන්නේ. ඒ වගේ නේද? ආධ්‍යාත්මය ඔබේ ආධ්‍යාත්මෙද ක්‍රසේද ක්‍රියා කරන්නේ? ආධ්‍යාත්මය කෙසේද ක්‍රියා කරන්නේ? හැම තිස්සෙම මමත්වය තියෙන්නේ දකින තැන නෙමෙයි පෙනෙන තැන. මොනක හොඳට තේරුම් කරගන්න. දැන් ආධ්‍යාත්මිකව ඔබ යමක් දකින තැනක් තියෙනවා. පේන දෙයක් තියෙනවා. පේන දේ තුල නෙමෙයි මමත්වය තියෙන්නේ දකින තැන. අන්නේ දකින තැන පොඩ්ඩක් හැරි හැරි බලන්න. මම කවුද කියලා පරීක්ෂා කිරීම කියන්නේ අන්න ඒකට. නීවරණ ධර්ම ඇවිල්ලා තියෙනවා නම් ඒවා බිඳ දාගෙන නැකිටලා මේ බලන්න. සංසුන්ව විනාඩි 10. මම මේක අදම මෙතනින් ගොඩ වෙලා ඉවරයක් කරන්න ඕන කියන වීර්යෙන් කටයුතු කරන්න.
පින්වත් සාදු.
ආසන වලින් පොඩ්ඩක් නැගිටින්න බලන්න.
හැමෝම.
හරි. දියදියාව තියෙන කට්ටිය අත උස්සන්න. එක්කෙනයි දෙන්නයි දුන්නේ. හා බරපහ ඔක්කොටම තියෙනවා. හොඳයි. ඒ දියවැඩියාව තියෙන අයට මම කියලා දෙන්නම් පොඩි ව්‍යායාමයක්, පූංචි එකක්. මේ නිල තෙරපීම කියන පොඩි දෙයකින් තමගේ සීනි ප්‍රතිශතය 100ට 10කින් විතර අඩු කර ගන්නත් පුළුවන්. හරියට ඒ ටික කරොත් සාමාන්‍ය අපි හිතමුක 120ට තියෙන කෙනාගේ 110ට වගේ අඩු කර ගන්න පුළුවන්. මේ නිල තෙරපීම උත්තේජනයේ ඉන්සියුලින් නිෂ්පාදනය කරලා කියලා දෙන්නද? කීයක් හරි පස්සේ ගෙවන්නේ. දකුණු අත ගන්න, බත් කන අත. හරිනේ, වරද්දන්න එපා. බත් කන අත ගන්න, දකුණු අත. ඒ දකුණු අතේ තියෙනවා මේ මහපොට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අතර යම් මස් කොටසක් වගේ එකක් තියෙනවනේ. අලල බලන්න කාගේ තියෙනවද බලන්න. නැති ඇති ඉන්නත් දන්නේ තියෙනනේ. හරි. හැබැයි දකුණු අතේ ඈ, අනිත් අතේ නෙමෙයි. වම් අතෙන් දකුණු අතේ මෙන්න මේ කොටස මෙන්න මේ විදියට තෙරපනවා. මේ මේ මහපොට ඇඟිල්ලේ මේ උඩු පැත්ත. මෙහෙම තෙරපනවා. දැන් පේනවද? මෙහෙම ඈ. මෙහෙම අල්ලගෙන මම තෙරපනවා. ආන්න හරි. ආන්න හරි. ආන්න හරි. ඔන්න ඔහම මෙහෙ පුෂ් කරනවා. වරින් වර වරින් වර පුෂ් කරනවා. වාර 20ක් 30ක් විතර එහෙම කරනකොට හොඳට කරගෙන ගියොත් එහෙම ඔබට දැනෙන බඩේ පොඩි දැඟලිල්ලක් හට ගන්න. බඩ දඟලන්න පටන් ගන්නවා. මේ අක්මාව සහ ලිවර් එක තියෙන ප්‍රදේශයේ චලනයක් හට ගන්න පටන් ගන්නවා. අත්දැකීම් ලබන්න පුළුවන් නම් මේක පුෂ් කරන ක්‍රමයක එක්කෙනෙක් සමහර අය වැරදි. හරියට ඒක තේරුම් ගන්න. මෙහෙම අතහැර වාර කීපයක් කරනකොට අඩු වෙනවා. ඒක හරිනේ. දැන් ඒක ඉගෙන ගත්තනේ නිකන් ඉන්න ගමන් ඕන්න මෙතනින් අල්ලගෙන මම පොඩ්ඩක් අල්ලල මසජ් එකක් දීගෙන ඉන්න පුළුවන්. පල්ලෙහාට පේන්නේ නැහැ නේ. මෙන්න මෙහෙම. මේක මේ පැත්තේ තමයි මේ නිලේ තියෙන්නේ මෙතන ඈ. මෙතන තමයි මේ මහපට ඇඟිල්ලේ තද කරන්නේ. ඒක හරිනේ. ඔක කරගෙන ඉන්න පුළුවන් සාමාන්‍යයෙන් එක සැරේකට විනාඩි දෙකක් තුනක් කරාම ඇති ඈ. ඊට වැඩි කරන්න යන්න එපා. ඊට පස්සේ තව එකක් කියලා දෙන්නම්. වම් අත. වම් අත උසන්න. ඒ කියන්නේ බත් කන්න නැති අත. වම් අත. වම් අතේ මේ හරහට කාගේ තියෙන රේඛාවනේ. ඒ රේඛාවක් තියෙනවා. එහෙම ජීවන රේඛාවක් තියෙනවා. ඒ අතර තියෙනවා මෙන්න මේ මහපොට ඇඟිල්ල මේ පැත්තේ ඉඳලා ගත්තාම එහෙම මේ අතට මේ අතේ මෙතෙන්ට බෙදුවොත් මෙහෙම ඉඳලා මේ කොටසක් තියෙනවා. මේ මැද කොටසක්. ඒ කොටසයි ඔක්කොම අහුවෙන්නේ මං කාටත් ඒ නිලයේම හොයාගන්න බැරි නිසා ඒ නිලෙත් අහුවෙන විදියට කාටත් සරල විදියට කියලා දෙන්න. තියෙන මෙතන නිලේ. ඒක මෙහෙම තෙරපනකොට ඒක මේ වෙනවා. මෙන්න මෙහෙම මෙහෙම දිගට ඇඟිල්ල ගෙනියන්න. මෙහෙම මෙහෙම. නිකන් ඉන්නකම අර මෙහෙම අතකින් ඔහොම ඔහොම කර ඉන්නේ අපි. මේ අත මිරිකන එක ඉන්නේ. ආන්න හරි. අත ගන්නවා වගේ. ආන්න හරි. මේ හරියට මේ ලයින් එක දිගේ මෙහෙම ගෙනියන්න. පොඩ්ඩක් මෙන්න මේ හරිය අහුවෙන්නත් එක්ක. හරිනේ. මේන්න මෙහෙම මේ ලයින් එක අහුවෙන්න ඔන්නෝම ගෙනියන්න. මෙන්න මෙතන මේ ලයින් එක හරියට මේන්න මෙතන ඈ. සදීසි භාග විතර පොඩි කොටසක් තමයි නිලයකට අදාළ වෙන්නේ. මේ කොටස මෙහෙම මේව කරන්න. මේක අපේ තියෙන ශරීරයේ ඕනම හෝමෝනයක් අවදි කරන්න පුළුවන්, වහන්න පුළුවන්, අක්‍රිය කරන්න පුළුවන්, ක්‍රියාත්මක කරන්න පුළුවන් නිල තියෙන මේ ශරීරයේ. එතකොට මේ එක නිල ශාස්ත්‍රයකින් කෙරෙන දෙයක්. මේක මේ සම්මූර්ණ සීසනීප වෙන එක නෙවෙයි. පොඩි සපෝට් එකක් මේකෙන් ගන්න පුළුවන්කම තියෙනවා මේ අතේ හැම ගැළවිලා යනකම් තද කරන්නත් දෙපා බොහොම හේමි මේක මෙහෙම ප්‍රෙෂර් කරනකොට ඔබට හැකියාව ලැබෙනවා යම්කිසි සුවයක් ලබා ගන්න. දැන් දෙකක් කියලා දුන්නා නේ මෙහෙම අතේ ප්‍රෙෂර් කරන එකයි වම් අතේ විතරයි. මේක අත් දෙකෙම කරන්නේ ඈ හොඳට මතක තියාගන්න ඕනේ. මේ වම් අතේ විතරයි මේ නිලයේ තියෙන්නේ. ඒතර විතරයි මෙහෙම ප්‍රෙෂර් කරන්න. මේකත් විනාඩි 3ක් 4ක් කරාම හොඳටම ඇති සාමාන්‍යයෙන් පැයකට දෙකකට වරුවකට විතර ඈ. හොඳයි උල්සර්ණේ වාඩි වෙන්නකො. අද ඔච්චර ඊළඟ ඒවා නිල පාඩම ඊළඟට ඔක්කොම දෙන්න බෑ. නිල පාඩමක් වෙනවනේ මේක. නෑ අධ්‍යයනය කරන්න පුළුවන්. අධ්‍යයනය කරලා මුලින් චෙක් කරලා ඊට පස්සේ මේ නිල ටික හරියට පෙරපලා ආයෙ චෙක් කරලා බලනකොට ප්‍රතිශතයක් අඩුයි. තව තියෙනවා නේද බම්ම හාමුදුරන් මොකද ඇදක් අරන් දෙන්න හදනෝනේ කට්ටියක එකතු වෙලා. නිල තෙරපන්න නේ නිල තෙරපන ඇදක් අරන් දෙන්න අන්න මොකක්ද එක වෙන්නේ ති. ඔව් කට්ටිය ගිහිල්ලා එනවා දිග ඇරිලා ඒකට නේද. කට්ටිය ගිහිල්ලා එනවා ඒකනුත් ඇඟ හීට් කරලා හරි ගස්සනවා. ඉතින් ආරෝග්‍ය පරමාලාභ ශාරීරික නිරෝගීකම අපිට ආරක්ෂා කරගන්න ඕනේ. ඇත්තෙන්ම නිරෝගීකමට මේ හරි ප්‍රශ්නයක් මේ නූතනයේ තියෙන බෙහෙත් කිසි සාර්ථකත්වයක් නැහැ. පිටින් පමණයි. දැන් අපේ ජීවිතේට දුක නිවා ගන්න ලබන පිළියමත් ඒ වගේම තමයි. ඉංග්‍රීසි බෙහෙත් වගේම තමයි. මොකද පිටින් බෙහෙත් දෙනවා නමුත් නැවත නැවත යටින් ලෙඩ උස්සන්න වෙනවා වගේම පීඩනය තවත් අපේ දුකත් වැඩි වෙනවා. බුදුහාමුදුරුව පෙන්නන්නේ මේ මිනිස්සුෝ ජීවිතේට පිළියම් හොයන්නේ හරියට ගින්දරට පිදුරු දානවා වගේ කියලා. කොහොමද ජීවිතේට පිළියම් හොයන්නේ මිනිස්සයා පුදජන සත්වයා ගින්දරට පිදුරු දානවා වගේ. පිදුරු ගොඩක් එකපාරට ගනනල දැම්මම මොකද වෙන්නේ? ගිනි ජාලාව මෙහෙම පේන්නේ නැතුව යනවා. එතකොට මිනිස්සයා හිතනවා ගින්දර නිවුණ කියලා හිතනවා. නිවුණද? නෑ දෙගුණයක් වෙලා පත් වෙන පටන් ගන්නවා. නෑ දෙගුණයක් වෙලා පත් වෙන පටන් ගන්නවා. ආයි කරන්නේ ඒක නිවා ගන්න තව පිදුරු ටිකක් දානවා. ආයි දෙගුණයක් තියෙනවා. ලේසි නෑ ඒ විසඳුම. මේ නිවන ගැන මිනිසුන්ට කිව්වට එච්චර තේරෙන්නේ නැහැ. ඒක තේරුම් කරලා දෙන්න කියන දේවල් කිව්වහම ඒව නිකන් අපප්‍රංස වගේ. ඒ නිසා විශේෂ ඥානයකින් සැදී පැහැදී එන තුරුම අපිට මේක වටපිටාව පාද පාද ඉන්න වෙනවා. නමුත් අපි ගැඹුරුම කොටස් අවදි කරලා දෙනවා. ගැඹුරුම කොටස් අවදි කරලා දෙනවා. ඇත්තෝ ඒක අවදියෙන් තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. මේ මොහොතෙත් ගෙදර ගියාමත් අප්‍රමාදීව හරියටම නිවනට තමන්ගේ අවධානය යොමු කරන්න. හරියටම නිවනට තමන්ගේ අවධානය යොමු කරන්න. දෙවෙනි ප්‍රශ්නය ඔබ කොහටද අවධානය යොමු කළේ? නිවන අරමුණු කරගෙන නිවනට අවධානය යොමු කරගෙන නිවන තුල වාසය කරන්න. මොනවද එතන තියෙන්නේ කියලා කියන්න බලන්න කට්ටිය. මොනවා තියෙන්නේ එතන? අරමුණු එන්නේ නැහැ. කිසිවක් නැහැ. මොනවද නිවරණ අරමුණු කරන්නේ? මොනවද නිවරණ අරමුණු කරන්නේ? ඈ? කායික මොනවද? කොහොමද නිවන අරමුණු කරාම කොහොමද කොහොමද හැමෝම කියන්නේ? එහෙනම් ඉතින් කට්ටිය දන්නවනේ හොඳට නිවන. බලන්න අරමුණු කරගෙන ඉන්නකො නිවන පොඩ්ඩක්. මේ ශාලාවටත් හොඳයි. මේ ශාලාව තුළ හොඳ එනර්ජි රැස් වෙනවා. ශක්තියින් හැදෙනවා. ඒ නිර්වාණය අරමුණු කරගෙන වාසය කරනවා. මම දන්නවා හරියට ගොඩක් දෙනෙකුට ධර්මය අහපු අයට අරමුණු කරගන්න පුළුවන්. විශේෂයෙන් අවබෝධයට පත් වෙච්ච කෙනෙකුට අරමුණු කරගන්න හරියම සරලයි. මාර්ගයේ ඉන්න කෙනෙකුටත් අරමුණු කරගන්න පුළුවන්. නමුත් එයාගේ අරමුණ මැකිලා යන ස්වභාවය තමයි මේ හරියට අවබෝධ වෙච්ච නැති කෙනෙකුට තියෙන්නේ. ශෝක නේද? සන්තෝෂය නේද? කොහොම අරමුණු කරගෙන ඉන්න බලන්න. ඕන්න ඉගෙන ගත්ත භාවනාව හොඳ භාවනාව. දැන් වෙනදාය සිතුවිලි යනපත් කර කර ඉන්නවා, සිතුවිලි බල බලා ඉන්නවා, සිතුවිලි එනෝ යනෝ බල බලා ඉන්නවා. වැඩකට නැති ලෝකේ වැඩ. දැන් වැඩ ඉගෙන ගන්නත් නේද? නිවන අරමුණු කොට වාසය කරනවා. මොකුත් ජොබ් එකක් නැහැ. ඔක්කොම ජොබ් වලින් නිදහස්. හැබැයි ඒක හැමෝටම බැරි බව නම් මම දන්නවා. නිවන ගැන හොඳට අධ්‍යයනය කරගන්න ඊට පස්සේ අනුමාන වශයෙන් පුළුවන්කම ලැබෙනවා. ප්‍රත්‍යක්ෂ කරගන්න ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් පුළුවන්කම තියෙනවා. නිවන අරමුණු කරන්න අවස්ථා දෙකකදීම අරමුණු කරන්න පුළුවන්. එකක් අනුමාන වශයෙන්, අනෙක ප්‍රත්‍යක්ෂ වශයෙන්. තමන් අරමුණු කරන්නේ අනුමාන වශයෙන් නම් ඒක පිරිහි පිරිහි පවතින දෙයක්. ප්‍රත්‍යක්ෂ වශයෙන් නම් ඒක පිරිහෙන්නේ නැති එකක්. පින්නතුනේ නිවන අරමුණු කොට වාසය කරනකොට සමස්ත මුළු මහත් විශ්ව ධාතුවම තමාහා බැඳිලා තමා මේ විශ්වය සමග බැඳිලා පුජ්‍යලයක් නැතුව ගලා යෑම ආරම්භ වෙනවා. හොඳයි, ඉස්සරහට එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අත ඔසවලා ඉස්සරහට එන්න, සාකච්ඡා කරන්න ගැටළු විසඳ ගන්න ඕන කෙනෙක්. කාටද ඕන ඉස්සරහට එන්න? කොහොමද අරමුණු කරගන්න පුළුවන් වුණාද ලේසියිද හොඳයිද තේරුම් ගත්ත කෙනාට පුළුවන් තේරුම් ගත්ත නැති කෙනා ඉතින් එයා කල්පනා කරනවා මොකද්ද නිවන කියලා අරමුණු කරන්නේ ඉතින් එයා තේරුම් ගන්න ඕන ඔබ තමයි බුදුවරු වඩන මාර්ගය එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවක වඩන මාර්ගය කිසි දෙයක් ලෝකේ අරමුණු කරලා හිටියට සැනසීමක් ලැබෙන්නේ නැහැ. වඩාත් හොඳට ඇස් දෙක අරගෙන නිවන අරමුණු කරලා වාසය කරන්න පුළුවන්. වඩාත් හොඳට දේශනයක් අහද්දී නිවන අරමුණු කරලා වාසය කරන්න පුළුවන්. නිවන අරමුණු කරලා වාසය කරනකොට හරියට අර බෙරේකට ගහනවා වගේ. කම්බෙරේ මේ හඬ වැදිලා ආයෙ එළියට මේ හඬ යනවා. තවන්නම තේරෙනවා ඇතුළට කිසිම සම්බන්ධතාවයක් නැතුව. දැන් නිරෝධ සමාපatti බුදුවරයෙක් වැඩ ඉද්දී බුදුවරයාට සියලුම මේ ස්වභාවයෙන් තේරෙනවා වටේම. කතා බහ කරනවා නම් ඒ ඔක්කොම තේරෙනවා. හැබැයි ඇතුළට කිසිවක් ගන්න නැහැ. දන්නේ නෙමෙයි ගැනින්නේ. හුදු නිකම් බෙරේ ධනියක් මේ කම්බෙරේ ධනියක් වෙදිලා යනවා. මේ චිත්ත සංඛාරෙන්නේ මේ ධනිය අල්ලගන්නේ. ඒක නේද? දැන් අපි මේ භාෂාවට තියෙන චිත්ත සංඛාරය නැත්තම් අපිට බනිනවය, දොස් කියනවය, ප්‍රශංසා කරනවය කියන එක අල්ලගන්න පුළුවන්. බෑ චිත්ත සංඛාරය. ඒකනේ දන්නේ නැති භාෂාවකින් බැන්නහම ගන්න විදියක් නෑ. චිත්ත සංඛාරේ නෑ. ආන්න චිත්ත සංකාර කිසි නැති නිසා මේ කම්බිරි මෙහෙ වැදිලා යන සද්ද එළියට මිනිස්සු නින්දා කරනවා අපහාස කරනවා කීතු ප්‍රසසුම් ලැබෙනවා ඔක්කොම නිකන් බෙරේට ගහන කෝටු කැල්ලෙන් බෙරේට ගහනවා වගේ ෂෝක්නේ තේරුම් ගත්තා ඇසත් එහෙමයි මේ රූප වදින වැදිලා යම යනවා දිත්තේ දිට්ට මත්තම් භවිෂති චිත්ත සංඛාර වලින් මේක ගන්න නෑ ආන්න එහෙමයි නිවන අරමුණු කොට වාසය කරනකොට තත්ත්වය ඉන්ද්‍රයන් හයට මොහොම තමයි දවසක් දවසක් බණ කියන්න පුළුවන් ඕකේ බලනකොට හරි සරල ක්‍රමයක් නේ අපිට තිබිලා තියෙන්නේ නේ සරල දෙයක් සරලයි මග ගෙවාගෙන ආපු අයට මග ගෙවාගෙන ආපු නැති අයට සරල නෑ. ඒක අමාරුයි. දහමේ ගුණ කියනකොට ඒ කියවෙන දේවල් තමන් අරමුණු කරපු දේ තියෙනවද කියලා බලන්න. එතකොට හරි. අපිට තථාගත ධර්මය තුළ තමයි සාන්දීට්ඨික එහිපස්සික ධර්මයක් තියෙන්නේ. අනිත් ලෝකේ තියෙන ගොඩාක් ආගම්වල සාන්දිට්ඨික නැහැ, එහිපස්සික නැහැ, මිය පරලෝ යන්නම ඕන ස්වර්ගස්ත වෙන්න. නේ? ස්වර්ගයට යන්න මිය පරලෝ යන්නම ඕන. මැරෙන්නේ නැතුව වැඩේ වෙන්නෙම නැහැ. මේක එහෙම නෙමෙයි. මේක සාන්දිට්ඨිකයි එහිපස්සිකයි. මේ ජීවත් වෙලා ඉදදිම නිවන් පුරේට යන්නේ. නිවන් පුරේ ගෙදර අරන් එනවා. නිවන් පුරේ යනවා නෙමෙයි, නිවන් පුරේ ගෙදර අරන් එනවා. අරන් යන්න. ප්‍රශ්න මොනව හරි තියෙනවා නම් අහන්න. දැන් නිරෝධයයි නිවනයි නිදිමතයි කවලම් වෙලා තියෙන්නේ? තව නිරෝධයට යන්න යන්න කවද නිදිමතට යනවා? මං හිතනවා හොඳට සමාධියෙන් නිරෝධයෙන් ඉන්නවා කියලා වස්තු ගන්න නිදාගෙන. අර අංකල් කෙනෙක් සිල් සමාදන් වෙනවා වාගේ මේ පැත්තෙම. දෙපාන්දරේනෝ අටසිල්ද පන්සිල්ද අටසිල්ද දසසිල්ද? ස්වාමීනි මට දසසිල්ම දෙන්න පුළුවන්. ද කැඩෙන්න තු ආරක්ෂා කරන්න පුළුවන් ස්වාමීනි. එන නමස්කාරය කියන කියලා සමාදන් කරන දවසසින් මම ආවා බංකුවට සතහරහර. මේ සරි තියාගත්ත කොට්ටේ ඔළුවන ඉඳාගත්ත 11:00 වෙනකම්. මේ සරි ඊට පස්සේ නැගිට මොන හොදගත්ත දාන්න පොලිමිට ගියා. දාන වැළඳුවා. ආයෙ ඩිංගක් කරලා දතහරහර හිටියා. ආයෙ තියාගත්ත කොට්ටේ ඔළුවන 4:00 වෙනකම්. ඊට පස්සේ යනෝ මේ හාමුදුරුවත් හරි සරයි, ඒ සාදු හරි සරයි. මේ සිල් කැඩුන දෙකක්වත් නෑ ස්වාමී. එකක්වත් නෑ ස්වාමී. කැඩුන නම් හීනෙන් තමයි. නේදනේ කැඩුනනම් සාමීනි හීනෙන් තමයි. නැත්තම් නම් හැබැයි ලෝකේ නම් කැඩුන්නේ නැහැ. මොකද මම නිදාගත්තේ නේදන්නේ. ඉතින් එහෙම දත්තවත් තිබුණා. ඉතින් අපි ඒ වගේ තැන්වල ගිහිල්ලා මහාන වෙන්න පොඩ්ඩක් බලාගෙන බලාගෙන හිටියා. පස්සේ තේරුණා මේ වැඩේ හරියන්නේ නැහැ. කොහෙන් හරි මේක හොයාගන්න ඕන කියලා. ඇත්තෙන්ම මේ ලඟ පෙරණ තිබුණ නිසා මම අද ඒක අවබෝධ කරගෙන ලෝකෙට කියමින් ඉන්නවා. නැත්තම් මම මේක ලෝක බෝලේ වටේ ගිහිල්ලා හරි හොයනවා කියලා ලෑස්ති වුණේ. මම මේක අවබෝධ කරගන්නකොට මම ඉන්දියාවේ යන පාස්පෝර්ට් හදලා ඔක්කොම කරලා තිබ්බේ හිමාලයන්. සමහර අය හරි කනස්සල්ලටපත් වුණා හඳුරු ඒ ගිල්ල ලෙඩ රොක් හැදිලා මැරෙයි කියලා. තියෙනවනේ හරි සන්නිපාත වසංගත රෝග තියෙනවනේ. කොටි කනෝ වලස්තු කනෝ මැලේරියාව තියෙනවනේ. හැදෙන මැරෙනවා. දෙක මහත්තය දෙන්නේ කිව්වා ඔබ වහන්සේ යනකොට මට කියන්න මම එන්නම් ඔබ වහන්සේව යන තැනට ඇරලවල එන්නම් කියන. මොකද මෙයාට මේ පාර බලා ගන්න. මං එන්නම් මට සතියකට කියන්න මං ඔක්කොම ටිකට් හදාගෙන මං එන්නම් ඔබ වහන්සේව ඇරලවල එන්නම් කියලා. එහෙමත් අර සෙනෙහසක් ආදරයක් තිබ්බ මහත්තුරු හිටියා. කොහොම හරි මේක තිබුණා අපේ රටේ. බලන්නේ තිබුණා නිවන. හාමුදුරුවෝ ඊළඟ බණපදෙන් කියද්දි මට අවබෝධ වෙයි කියලා බලාගෙන ඉන්නවා. ඊළඟ බණපදේ නෑ, ඔබ මේ බණපදයට වඩා ඉස්සරහින් යන්න. ඔබ ඉස්සරහින් යන්න, මම පස්සෙන් එන්නේ. වැරදුන දේ තැන් හරි නිවැරදි කරගෙන යන්න ඔබ ගමන යා යුතුව තියෙනවා. ගමනක් යා යුතුව තියෙනවා. වැරදින්නත් හරියන්න ඉස්සරහින් ගමන් කර. සමහර අයගේ වැරදි පේනවා, නමුත් කියලා දෙන්න හිත නැහැ. ඇයි හේතුව? කියල දුන්නට හදා ගන්නෑ නේ. බස්සේ බලනකොට ඒ වැරද්ද එයාත් දන්නවා. හදා ගන්නෑ. දැන් එතකොට අපිට හදන්න පුළුවන්. අපි කියලා දුන්නත් වැඩක් නෑ. බලනකොට එයාත් ඒ වැරද්ද දන්නවා. එයා ඒක හදා ගන්නෑ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තා. දවසක් මම මූණේ ලොකු ගෙඩියක් තියෙන කෙනෙකුට කිව්වා, ඔයාගේ මූණේ ලොකු ගෙඩියක් තියෙනවා, ඔක පළලා හරි මේව කරලා හරි ඔක අයින් කරලා මේ හදා ගන්නකෝ. අනේ නේ දාන්න, මාත් දන්න ඔබ ඒ කාලේ ඉඳලා තිබ්බා. ඔය තිබුණා. එතකොට මොකද කරන්නේ? මම මොනවද කරන්න කියන්නේ? මම අල්ලලා හේතු කළා ගෙඩිය පළලා බේත් දාන්නද? ඔය උදාහරණයක් ගෙනන්නවා. ඔය ප්‍රශ්නේ තමයි මේ නිවන් දැකීමේ ප්‍රශ්නේ තියෙන්නේ. සමහර අය ඒ ප්‍රශ්නේ මාත් දන්නවට තියෙනවා. ඔය තිබුණානේ. ඕන්න නැහැ ඔය තිබුණා. මම මොනව කරන්නේ? සමහර අයගේ දුක් ගෙවාගෙන 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 ඇවිල්ලා එච්චර පිච්චෙන දුකක් නෙමෙයි දැන් තියෙන්නේ. ගම් ගාන්ට දුකක් තියෙන. ඒ කියන්නේ සෙල්සියස් අංශක 25 26 රස්නේ තියෙන්නේ. එච්චර ප්‍රශ්නයක් නැහැ නේද? දැන් අපි කියනවා සෙල්සියස් අංශක මේ 25 26 රස්නේ තියෙනකොට අපි කියන්නේ මොකෝ? මේක 60 70ට 40ට 50ට නැග්ගහම තමයි කියන්නේ. අපෝ කූල් එකක් ඕන, ඒසී එකක් ඕන කියලා කියන්නේ. එතකොට ඔය වගේම තමයි ආධ්‍යාත්මය සෙල්සිය සංසක 60 70ට 80ට 90ට නැග්ගහම තමයි නිවන හොයාගෙන බෝධි පූජා තියදී දුවන්නේ හැමදාම. දුවල දුවල ඕක කොහොම හරි මේ වැඩසටහනට ඇවිල්ලා කූල් වෙනවා. කීයටද? 25ට 26ට. එයා 18ට නිවා ගන්නෑ. එන 25 ඒක දාඩිය දාන්නේ ප්‍රශ්න. ආන්නේ වෙන කම්මැලි කමක් තියෙන. සංසාරේ ඉඳලා එන තිරිසන් ගතිය ධර්ම අවබෝධයෙන් අවදිවන තුරුම හැම ජීවියෙක්ගේම ඇඟ ඇතුළේ තියෙනවා. මොකද්ද තියෙන්නේ? තිරිසංගතිය. මොකද්ද තිරිසං කියන්නේ? ෂණ අවස්ථා තුනක් කැරකෙන මොකද සුඛ දුක්ඛ උපේක්ෂාවල අන්තගාමී වෙන සුඛ දුක්ඛ උපේක්ෂාවල අන්තගාමී වෙන මේ තිරිසනේ තිරිසනා කියන්නේත් ඒක දුකේදීත් අන්තගාමී වෙනවා සැපේදීත් අන්තගාමී වෙනවා බල්ල තමයි හොඳම උදාහරණය තවන්න සරලකන හව මහත්තයට පන වගේ ලෙන්ගතුයි එන ප්‍රතිවාදියාට යකා කොටිය වගේ හපාගෙන කනු ගන්න එතකොට ලැජ්ජ වෙන්න ඕන නේද අපි තිරිසන් ගතියත් ඇතුළේ තියාගෙන ඉන්න එපා සත්ව ගති තියාගෙන ඉන්න එපා නිර්වස්ත්‍රව බලා සිටින් එවිට ඔබට සියල්ල අවබෝධ වේ. බලන්න වස්ත්‍ර ඇඳගෙනද ඉන්නේ කියලා. නිර්වස්ත්‍රව බලා සිටින් එවිට ඔබට සියල්ල අවබෝධ වේ. ඇඳගන්නේ දෙන්නේ බලන්න ඇඳුමේ හැඩි ඇඳුමේ වටිනාකම ඇඳුමේ හැඩේ ඇයි ඇඳගෙන ඉන්නේ මොකටද ඇඳගත්තේ ඇඳගෙන ඉන්නවා නම් නිර්වස්ත්‍රව නම් නිර්වස්ත්‍ර බලා සිටින්න ධර්මයෙන් නිර්වස්ත්‍ර වන අයට හෙළුවක් නැත. මොකද හේතුව ඒ වස්ත්‍ර කියන වචනයට මේ බොඩි එකත් වස්ත්‍රයක්. මේ හම වස්ත්‍රයක් මස් වස්ත්‍ර මේ වස්ත්‍ර මේ බොඩි එක මස්ත්‍ර මේ තියෙන වස්ත්‍රයක්. මේකත් අයින් කරන්න. අපි දන්නේ මේක වස්ත්‍රයක් නෙමෙයි කියලා නෙමෙයි පිටින් ගන්න ඇඳුන්නේ වස්ත්‍ර හැටියට සලකන්නේ මේ බොඩි එක මේ හැම මේ වස්ත්‍රයක් මේකත් ඇඳුම ඇඳුමට කියන්නේ වස්ත්‍ර වසා ගන්න දේවල් කියන එක වැහිලා දේන මොනවද එයාට වස්නහර ඕ එකිනෙකට වැහිලා වැහිලා තියෙන එතකොට නිර්වස්ත්‍ර වූවෙකුට හෙළුවක් නැත. හොඳ වැකියක් ඉස්සරහා ගහ ගන්න විතර. නිර්වස්ත්‍ර වූවෙකුට හෙළුවක් නැත. කොම නිර්වස්ත්‍ර වුණාද? ඔක මුල්ම දවස්වල කියද්දි නම් නිකන් කිති කෑන නිකන් හරි කිති වගේ. මොකද නිර්වස්ත්‍ර වගේ දැන් ඔක කියලා කියලා දැන් ගානක් නෑ. අර වැල්ලේ සුද්ධියක් ඇඳගෙන යන නාන කිට් එක අපේ ලංකාවේ උපාසකම්ම කෙනෙක් කවද වැල්ලේ ඇඳගෙන යයිද කියලා. හයියක් නැහැ නේ. එකක් හයියක් නැහැ, අනිත් එක ඇඳන් ගියොත් කැතයි. ඒක නිසා වෙන්නේද? කොහොමරි බලන්නකො, මේ මිනිස්සු කිසි ගානක් නැනේ, හුදයක් නැනේ. මොකක්ද නැහැ, ඒකත් වස්ත්‍රයක්. මේ මානසිකව තමයි ඔක්කොම තියෙන්නේ. මේ ආසියාවට තමයි මූණේ ඉඳලා වහන්න හැ විතරක් පෙන්නලා යන්න දෙන ලෙඩ තියෙන්නේ. හිත හදාගන්න ති ප්‍රශ්න තමයි, හිතේ බලන ප්‍රශ්න තමයි මේ හැදිලා නැත්තේ. එහෙස හිතුවා මේක මේ බාහිර ප්‍රශ්නයක් කියලා. නෑ, මේක හිතේ ප්‍රශ්නයක්. හිත හදාගත්තාම හොඳයි. කිසි කෙනෙක් කිසි දෙයක් ඒක බලන්නේ නැහැ. ඒක දිහා මොකද බලන්නේ? ඒක ගානක් නැහැ. මොකද දැකලම ඇති වෙලානේ. දැකලම ඇති වෙලා නිසාත්, තේරෙන්නම තියෙන නිසාත් බලන්නේ නැහැ. ඒ තමයි ස්වභාවය. බැලුවොත් බලන්නේ ලංකාවේ එකෙක් තමයි. ඇයි ඒ සනීප වෙලා නැහැනේ ආතති? ඒ නිසා තමයි යුරෝපයේ දියුණු රටවල්වලට මිනිස්සුන්ට මේක හරියන්නේ. මොකද උන් දකින්න ඕනේව දැකලා, කරන්න ඕනේව කරලා, බලන්න ඕනේව බලලා, කන්න ඕනේව කාලා, බොන්න ඕනේව බීලා වමනේ කරලා ඉන්නේ. ආයි බලන්න කන්නත් බොන්න දෙයක් නැහැ. මේ මිනිස්සුන්ට අලුත් විස්ඩම් එකක් ඕන, හැපිනස් එකක් ඕන, නිවනක් ඕන. ඉතින් ඒක හොයන ඊළඟට. මොකද ආතති ටික ඉවරයි. ඒකනේ බුද්ධ කාලේ මේ රාජ කුමාරවරු එහෙ මේ නිවන් දැක්කේ. ඒ මිනිස්සු කාල බීලා ඉවර. හැබැයි සසර එපා වුණාට මදි ආධ්‍යාත්මය තුළ සද්ධර්මයේ මුණ ගැහෙන්න ඕන. මොකද ඉතාම සරලයි තේරුම් ගන්න. ඇති වුණ තැනම නැති වෙන දහම. පැවැත්මක් නැතුව හැම විටම ඇති වුණ තැනම නැති වෙනව, පැවැත්මක් නැතුව. ඔන්න ඕකයි දහම. දැන් පැහැදිලි නේ? ඇති වුණු තැනම නැති වෙනව, පැවැත්මක් නැතිව. ආයි කොහොක්කත් ගිහිලම බණ ඉගෙන ගන්නවත් කක්කත් ඉතුරු වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදෙම නිරෝධ වෙනවා. ඇති වුණු තැනම නැති වෙනවා, පැවැත්මක් නැතිව. සෑම මොහොතකම කියන්න බෑ. එක මොහොතයි ලෝකෙටම තියෙන්නේ. ඒ මොහොත තමයි ලං මේ එළියට ඇවිල්ලා දෘෂ්ටියෙන් සංකල්පෙන් පැයවලට, දවස්වලට, විනාඩිවලට, තප්පරවලට බිඳලා තියෙන්නේ. තේරුණාද ඒක? මුළු ලෝකෙටම තියෙන එක මොහොතයි. ඒ මොහොත මේ මිනිස් දෘෂ්ටියෙන් බල්ල තමයි බෙදන්නේ. පැයවලට, තප්පරවලට, විනාඩිවලට, සතිවලට, මාසවලට, වසරවලට, දසවසරවලට බෙදන්නේ අන්නේ මොහොත. එතකොට එක මොහොත මොකද්ද මේ මොහොත නොබෙදෙන මොහොත බෙදන්න බැරි මොහොත මොකද්ද මේ මොහොත අකාලික මොහොත වචන වලට යන අකාලිකයි කියන වචනේ දැන් කාලා ඉවර වෙලා තියෙනවා. කාලිකයි කියන වචනේ කාලා ඉවර වෙලා. කාලිකයි කියන එකත් කාලා. අනිත්‍යයි කියන එක කණ එකේ අකාලිකයි කියන එක කණ එක මොකද? කොච්චර වටින බුදුබණ දෙක පද දෙකක්ද අනිත්‍යයි අකාලිකයි. මුළු විශ්වයේම ධර්මයේම බලන්න පුළුවන් කවුළු දෙකක්. මහා විශ්ව දර්ශන කෝණ දෙකක්. කොතනින් බැලුවත් එකම ධර්මයේ පේනවා. අනිත්‍යයි කියන කෝණයෙන් බැලුවත් අකාලිකයි කියන කෝණයෙන් බැලුවත් සත්‍ය පේනවා. කොහොම බලනවද? බලන්නේ නිවන දිහා ඇඩ්ඩින් උන්නහෙන්නම් සිසිලියානි නම් ජොසමින් නම් කොමලවති නම් දුමනවති නම් පේනවද? පේන්නේ නැහැ. නිවන් දකින්න ඕන නම් මොකද කරන්නේ? නිර්වස්ත්‍රව බලා සිටින්න. එච්චරයි. පොලිසියෙන් එහෙම අල්ලන් ගියොත් එහෙම මන්නේ නැහැ. හැබැයි ධර්මයේ නිර්වස්ත්‍ර වීම තුළ හෙළුවක් නැත. මොකද මස් ශරීරේ වස්ත්‍රයක් වන බැවින්. එච්චරමයි කරන්නේ. ධර්ම අවබෝධය කරගත්ත කෙනත් එහෙමයි. නිරෝධයෙන් වාසය කරනවා කියන වචනයත් ඒකනේ. නිරෝධයෙන් නේ විමුක්තියෙන් වාසය කරනවා. අකාලික වාසය කරනවා. තව සම්මා පනිහිතං චිත්තං සම්මයක් ධර්මයේ සිත පිහිටවා වාසය කරනවා. ඒ ඔක්කොම එකයි. ඡායපාලවන්නේ එකම ධර්මයයි. සන්තෝෂයිද යමක් දැනගත්තද අද දවසේ? එහෙනම් සාදු නාමයක් පවත්වන්න. සාදු සාදු සාදු.